නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කිසස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු චිතේන නීයති ලෝකෝ චිතේන පරිකස්සති චිතස්ස ඒක ධම්මස්ස සබ්බේව වසවන්වගුති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ විදිහට යම්කිසි ධර්ම දේශනාවක් සමග තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා මං යම් කිසි ගාථා පෙළක් ඉදිරියෙන් තියාගත්තා. අපි බලමු අද ධර්ම දේශනාවත් එක්ක කොයි කොයි විදිහටද මේ සඳහන් කරපු ගාථා පෙළ ගැළපිලා එන්නේ, අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ කොයි විදිහටද කියලා අපි පොඩ්ඩක් අඳුනගන්න උත්සාහයක් ගමු. ඉතින් ඒ සඳහා මම කැමති මෙන්න මේ විදිහේ කතන්දරයක්, මේ විදිහේ බාහිර ලෝකෙ තියෙන සිදුවීමක් ගැන හැර දක්වන්න. මොකක්ද ඒ සිදුවීම? දැන් අපි සමහර විට ඔය විවිධ සුවසේවාවල් දැකලා තියෙනවා. විවිධ ආකාරයෙන් සුවසේවාවල් පිළිබඳ දැන්වීම් අපි දැකලා තියෙනවා. ඔබගේ ප්‍රශ්න ගැටලු විසඳලා මානසික සහනයක් ලබා දෙනවා කියලා යම් කිසි විදිහක පොරොන්දුවක් විශ්වාසයක් ඇති කරන විදිහේ නොයෙකුත් දැන්වීම් වෙළඳ දැන්වීම් අපි විටක දැකලා තියෙන පුළුවන්. ඉතින් ඒ සඳහා අපි විශ්වාසයක් තියාගෙන යම් පමණකට ඒ වගේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තුවෙන් මේ තියෙන අපහසුතාවයක් තියෙනවා නම් අසහනයක් තියෙනවා නම් ඒක ටිකක් අඩු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අපි සමහර විට ඒ වගේ දෙයකට යොමු වෙන්න පුළුවනි. ඉතින් එහෙම යන කෙනෙක් විටක අපිට දක්නට පුළුවන් ඔය යම් කිසි විදිහක ඔය චක්‍ර භාවනා වගේ සම්බන්ධ ඒ යම් කිසි සුවසේවාවකට ගියොත් ඒ ස්ථානයේදී මෙන්න මේ විදිහේ යම් ප්‍රමණකට සහනයක් ලබා දෙන ආකාරයක් ඒගොල්ලෝ සිද්ධ කරනවා. කොහොමද කියන්නේ? එතකොට මේ තැනැත්තව බොහොම සංසුන් වටපිටාවකට යම් කිසි ඉඩකඩකට කාමරයකට වගේ අරගෙන ගිහිල්ලා, ඉතින් එතන අපි හිතමු ඇඳක වගේ තැනක තැන්පත් කරලා අර තියෙන වෙහෙස ඔක්කොම අතතිය ඔබ ලෙහා හරින්න, ඔබගේ හිතේ යම් කිසි පීඩාවක් වෙහෙසක් තියෙනවා නම් ඔබට ඒ වගේ දෙයක් ලෙහලා යවන්න පුළුවන් හොඳ වටපිටාවක තමයි අපි මේ ඉන්නේ කියලා යම් කිසි විදක විශ්වාසයක් මේ තැනැත්තාගේ හිතේ ඇති කරවන. එහෙම ඇති කරලා ඉවර වෙලා අන්න මේ යම් පමණක කතා බහකට පස්සේ ඉතින් අර සුවසේවාව කරන ගොඩක් වෙලාවට කාන්තාවක් වගේ මේ තැනැත්තාගේ මේ යම් කිසි විදියක ඒ චක්‍රවල යම් පමණක අවුලක් තියෙනවාද, ඒ විදිහේ වෙනසක් කරගත යුතුද කියලා ඉතින් පොඩි පරීක්ෂාවක් කරනවා. ඉතින් යම් චක්‍ර හතක් තියෙනවා කියලානේ කියන්නේ. ඉතින් ඔය කියලා මොකද කරන්නේ? ඉතින් ඔන්න පළවෙනියට යම් කිසි අර ඔල්ලෝසු බට්ටෙක් වගේ එකෙක් අල්ලලා කියනවා මේ චක්‍රේ හරියට විවෘත වෙලා නැහැ, මේ චක්‍රය ඕපන් වෙලා නැහැ. එතකොට චක්‍රයක් හරියට වැඩ කටයුතු කරනවා නම් ඒක විවෘත වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ මේ ක්ලොක් වයිස් කරගෙන ඕනේ, ඔල්ලෝසුවේ කටු කරගෙන පැත්තට මේ චක්‍රය කරගෙන ඕනේ කියලා ඔන්න ඉතින් කියනවා ඔබ හිතෙන් මවා ගන්න මේ චක්‍රය තියෙන තැන මෙන්න මේ විදිහේ මේ ජාති ආලෝකයක් මෙන්න මේ දිශානතියට කරකිනවා, ඒක විවෘතයි කියලා ඔන්න විදියට හිතේ මවා ගන්න මවා ගන්න මවා ගන්න කියලා දෙතුන් පාරක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ආපහු අර ඔල්ලෝසු බට්ටා වගේ පෙන්ඩන් එකක් අල්ලලා බැලුවම ආ දැන් නම් හොඳට කරකිනවා කියලා, දැන් ඊළඟ චක්‍රය බලමු කියලා. ඉතින් ඔහොම 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 අර තැන් 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 වල තියෙන චක්‍ර ටික කරකෝල කරකෝල අන්න ඉතින් අන්තිමට අර හිස මුදුනේ තියෙන තැනට වෙනකන්, හිස මුදුනේ තියෙන ඔටුන්න වගේ චක්‍රයට වෙනකන් ඔය විදිහට යම් කිසි චක්‍ර විවෘත කිරීමක් කරනවා. ඉතින් මේ වගේ භූතයක් හරහා ගියපු කෙනෙක්ට ඇත්තටම අන්තිමට අවසානයේ යම් කිසි සහනයක් පහසුවක් ලැබෙනවා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලැබපු කෙනෙක් කියනවා මගේ අද හිත වැඩ කරන්න හරියට මගේ අද හිත අවුල්ලලා මොකද මෙන්න මේ චක්‍රය අවුල්ලලා හින්දා. ඉතින් මම මේ චක්‍රය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරගත යුතුයි කියලා මොකක් හරි ව්‍යායාමයක යෙදෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් සමහර වෙලාවට ගොඩක් තරහ නැගිලාම හිතනවා මෙන්න මේ තරහ සම්බන්ධ චක්‍රය තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක අවුල් ගිහිල්ලා හින්දා තමයි මට මේ විදිය තරහක් වැඩි වැඩියෙන් නැගලා එන්නේ කියලා. ඉතින් අරක හා සම්බන්ධ කරලා මෙන්න මේ ජීවිතයක් ගැට ගහ ගන්න පවත්ත ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ওই විදිහේ වෘත්තීන් කරන කට්ටියත් හොඳට කීයක් කීයක් හරි හම්බ කරගන්නත් පුළුවනි. මොකද අන්න අපහසුතාවයට වෙහෙසටපත් වෙච්ච පිරිස ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ওই විදිහේ දෙයක් සහනයක් පෙනලා ඉතින් ඕක යම් කිසි මුදලක් හම්බ කරගන්න ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඉතින් අර යම් පමණක් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ වගේ දේවල් විතරක් මේ ලෝකේ වැඩි වැඩියෙන් ඇඩ්වර්ටයිස් වෙන්නේ? ඇයි මේ වගේ දේවල් විතරක් වැඩි වැඩියෙන් මේ ලෝකේ විකිණෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත්, ඇත්තට මේක හේතුව විකුණන්න පුළුවන් දේවල් තමයි විකිණෙන්නේ. එහෙම නැතුව විකුණන්න අමාරු කිසිම වයිවර්ණ ස්වභාවයක් නැති දෙයක් විකුණන්න ඉතින් බොහෝ වෙහෙසක් ගන්න ඕනේ. ඒ වගේ දෙයකට ඇඩ්වර්ටයිස් කරා කියලා එහෙම ලොකු ප්‍රතිලාභයක් ලබන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක හින්දා මේ වගේ මොකක් හරි අපි හිතමු ගුඪ ධර්මයක් පිළිබඳ යම් කිසි දැන්වීමක් දැම්මොත් ඒක හොයාගෙන එන්න පිරිස ඕන තරම් ඉන්නවා. ඒ විදිය කට්ටිය ඕන තරම් ඉන්නවා. පහවදා උදේට කෙලවරක් පේන්නේ නැති තරමට පේලියක් හැදිලා බලාගෙන ඉන්නවා. අරකෙන් සහනයක් අරගෙන යන්න. සහනෙන් ටිකක් මටත් බෙදාගෙන යන්න බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි කිව්වොත් ඔබේ නිවැරදි ප්‍රතිපදාවකට යොමු වෙන්න, නිවැරදි පුහුණුවක් ඔබ තුල කරන්න, ඒ පුහුණුව තුළින් ඔබට දවසක සැනසීමක් ලබන්න පුළුවන් කිව්වට, අයියෝ ඒ වගේ විසඳුම් වලට ගොඩ දෙනෙක් කැමති නැහැ. ඒ වෙනුවට අන්න බොහොම ෂණික ඉක්මනට විසඳුමක් හොයාගන්න පුළුවන් නම් ඒ වගේ දෙයකට තමයි වැඩි දෙනෙක් කැමති වෙන්නේ. ඉතින් ඔන්න ඔය දෙක අතර වෙනස පිළිබඳ යම් කිසි විදිහක උත්සාහයක් තමයි අපි මේ පිරිසක් විදිහට එකතු වෙලා දරන්නේ. එතකොට ලෝකේ තියෙන අර වගේ නොයෙකුත් සහනය දනවන බොහොම ආකර්ෂණීය වෙළඳ දැන්වීම් ගොඩක් තියෙනවා. එතකොට අන්න මේ විදිහට මගේ ළඟට ආවොත් මෙන්න මෙහෙම මෙහෙම කරලා දෙන්නම් කියලා ඕන තරම් අපි දැකලා තියෙනවා. එතකොට මේ බාහිර කෙනෙක් ගැන විශ්වාසයක් තියාගෙන යන ගමනක් දිහාවට තමයි මේ වෙළඳ දැන්වීම වලින් අපිට ආරාධනා කරන්නේ. නමුත් අපි මේ වඩන ප්‍රතිපදාව ඇත්තටම ගත්තොත් තමුන් කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. තමුන්ට තමුන්ගේ ජීවිතයේ වගකීමක් බාර ගන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. දැන් එක්තරා විදිහකට අපි දැකලා තියෙනවා ගොඩ දෙනෙක් තමුන්ගේ විට විටක දෙමව්පියන්ට එහෙම නැත්නම් ඒ ජීවිතයේ යම් පමණකට අවුල් වෙන්න සහභාගී වුණු පුද්ගලයන්ට එහෙම නැත්නම් තමුන්ගේ ඒ ස්වාමි පුරුෂයා බිරිඳට වගේ පිරිස්වලට බොහෝ විට මගේ ජීවිතය විනාශ කරා කියලා ලොකු ද්වේෂයකින් වැඩ කටයුතු කරනවා. එතකොට මගේ දෙමාපියෝ තමයි මට මෙහෙම කරේ. එහෙම නැත්නම් මෙන්න මේ පුද්ගලයෝ තමයි මට මෙහෙම කරේ. එහෙම නැත්නම් මෙන්න මේ මගේ සැමියා බිරිඳ තමයි මට මේ විදියට මගේ ජීවිතේ විනාශ කරේ කියලා ගොඩ දෙනෙක් අන්න ඒ තමුන්ගේ ජීවිතය පිළිබඳ වගකීම් වෙන වෙන පුද්ගලයන් මත පටෝලා මේ පුද්ගලයන්ට දොස් නැගීම තුළින් තමුන්ගේ ඒ ජීවිතේ වෙලා තියෙන කරදර බාධක ටික වෙන දිහාවකට එල්ල කරන්න උත්සාහයක් ගන්නවා. මට මේ විදිහේ අපරාධයක් අපචාරයක් සිද්ධ වුණේ මෙන්න මේ පුද්ගලයෝ නිසා තමයි කියලා අන්න වෙන කෙනෙක්ට තමුන්ගේ ජීවිතේ වගකීම එල්ල කරන්න උත්සාහයක් දරනවා. එහෙම එල්ල කළා යම්කිසි සහනයක් හිතට නගා ගන්න උත්සාහයක් දරනවා. නමුත් ඇත්තටම අපි මේ වඩන ප්‍රතිපදාව එක්තරා විදිහක තමුන්ගේ ජීවිතයේ වගකීම තමුන් ලබා ගන්න ප්‍රතිපදාවක්. මගේ ජීවිතයේ වගකීම මට දරන්න පුළුවන්ද? මට වෙලා තියෙන කරදර බාධක ටිකේ වගකීම මට දරා ගන්න පුළුවන්ද? මේ ඉන්න තැන තියෙන තත්ත්වේ මම බාර අරගෙන එතනින් එහාට මගේ සහනයක් හොයාගෙන මගේ හිතේ සැනසීමක් හොයාගෙන ගමනක යන්න පුළුවන්ද කියන වෙනස තමයි අපි දරන්න උත්සාහවත් වෙන්නේ. එතකොට එක්තරා විදියක ඒ වෙනස ටිකක් වෙහෙස දනවන සුළුයි. පහසුවෙන් ලේසියෙන් යන්න බෑ. අර වාහනයක නැගලා යනවා වගේ යන්න බෑ. ඒ වෙනුවට ගොඩක් වෙලාවට බඩ ගාගෙන දණ ගාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. අන්න ඒක හොඳට නිරූපණය වෙනවා මොකද්ද මෙන්න මේ යථාර්ථය පිළිබඳ ගමනක්. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය පරේක්ෂණය කරන කාලේ අපි අහලා තියෙනවා ඔන්න විදිහට දණ ගාගෙන බඩ ගාගෙන තමයි මුල් කාලේ ගමන් කරේ. එතකොට අර රජමාලිගාවෙන් එළියට බැහැලා ආවට පස්සේ යම් පමණකට නොයෙකුත් විදියට උත්සාහවත් කරා. නොයෙකුත් විදියට මේ ධර්මය සාක්ෂාත් කරන්න ක්‍රම හත්හදා බැලුවා. එතකොට විටෙක අර නිගණ්ඨෙක් වගේ යම් පමණකට ආහාර වලින් වැළකීලා ඒ විදිහේ බොහොම උග්‍ර ප්‍රතිපදා වඩමිනුත් උත්සාහ කළ බැලුවා. තමුන්ගේ ශරීරයට වද දීලා බැලුවා. ওই විදිහට ඒ සමාජයේ තිබුණ නොයෙකුත් මතවාද තමුන් තුළ ක්‍රියාත්මක කර කර බැලුවා. මේක හරියනවද? මේකින් මට සහනයක් ගන්න පුළුවන්ද කියලා. එහෙම සහනයක් ගන්න උත්සාහයක් දරලා අන්න බැරිම වෙලාවේදී යම් පමණකට තමුන්ම තේරුම් අරගෙන අන්න යම් කිසි විද්‍යාවක නිවැරදි මාර්ගයක් හොයාගත්තා. අන්න මේ මනුෂ්‍යත්වය පිළිබඳ ගමනක්, මෙන්න මේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ගමනක් අපිට හිතන හොඳට නිරූපණය වෙනවා. ඒ වෙනුවට කෙනෙක් කිව්වොත් අන්න දෙවියන් වහන්සේ මට කතා කරා, මෙන්න මේක තමයි උන්වහන්සේක පණිවිඩේ, ඔබ සියලු දෙනාම මෙන්න මේ පණිවිඩේ අහන්න කියලා කිව්වොත් එහෙම, අන්න ඒකේ අපිට ගොඩක් වෙලාවට පේනවා මොකක් හරි ගූඪ ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රායෝගික දෙයක් වෙනුවට මොකක් හරි වෙන කොහෙන් හරි වෙන ලෝකෙකින් ගෙනහල්ල කෑල්ලක් දමන්න උත්සාහ කරන ආකාරයක් අපිට දකින්න පුළුවන්. එතකොට අන්න ප්‍රායෝගික ගමනක, නිවැරදි ගමනක, මේ ජීවිතයට සම්බන්ධ ගමනක යෙදෙනවා නම් ගොඩක් වෙලාවට ඒ ගමන ටිකක් වෙහෙසක් දරාගෙන ටිකෙන් ටික පියවරෙන් පියවර දවසෙන් දෙකෙන් හොඳ වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට කාලයක් තිස්සේ ටිකෙන් ටික උත්සාහ දරමින් ගමන් කරන්න ඕනේ. දැන් ඊයේ හවස යම් කිසි ඒ සතිපාසල වැඩසටහනක් තිබුණා. ඒකට සම්බන්ධ වෙලා ඉඳී මේ O level, A level ඊළඟට කැම්පස් වගේ ඔන්න ඔය වයස් පරතර වල ඉන්න දරුවෝ පිරිසක්. එතකොට මේ පිරිසගේ ප්‍රශ්න ගැටලු අහුවාම මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් ඇත්තටම අලුත් පිරිසක් පාටයි. මම කියන්නේ මේ සතිමත් බව පිළිබඳ එහෙම අපි කොච්චර සතිපාසල් කරත් එහෙම ලොකු දැනුමක් තියෙන ඒ පිළිබඳ කතා කරන පිරිසක් නෙමෙයි. ඉතින් නමුත් මේගොල්ලෝ සම්බන්ධ වෙලා තමුන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරනවා. ඉතින් කෙනෙක් කියනවා මම මෙහෙම ඉන්ටර්නෙට් එකේ වීඩියෝ බලන්න බැහැ වෙලා තියෙනවා. Zoom කියලා කම්පියුටරේ ඉස්සරහා වාඩි වෙලා මම මේ YouTube එකේ තමයි වැඩි වෙලාවක් කල්ගත කරන්නේ. එතකොට පන්තියේ කියලා දුන්නට මගේ ඒව ඔළුවට යන්නේ නැහැ කියලා ඔන්න කෙනෙක් කියනවා. ඒ ඇබ්බැහි නැති කරගන්න පුළුවන් විදියක් කියන්නේ කියලා ඔන්න කෙනෙක් කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා මොකද්ද පාඩම් කරන්න හිතෙන්නේ නැහැ, පාඩම් කරාට මතක හිටින්නේ නැහැ, පාඩම් කරන ඒවා ඔළුවට යන්නේ නැහැ. අනේ ඒක විසඳ ගන්න මොකක් හරි ප්‍රතිකර්මයක් දෙන්න පුළුවන්ද, මැජික් එකක් දෙන්න පුළුවන්ද හාමුදුරුවනේ කියලා අහනවා. ඔන්න ඔය විදිහට ඉතින් අමුතුම විදිහේ ප්‍රශ්න ටිකක් ඉදිරිපත් වෙලා තියුණා. අමුතුම විදිහේ දේවල් ටිකක් ඉදිරිපත් වෙලා තියුණා. ඉතින් මේ හැම දෙයක්ම ඇත්තටම එක්තරා විදිහක රෝග ලක්ෂණයක් විතරයි. එක එක්කෙනාට එකම රෝගේ කොයි කොයි විදිහටද ලක්ෂණ මතුවෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ ඔතන. ඉතින් රෝග ලක්ෂණ විතරයි. ඉතින් අපි කොහොම කොහම හරි ඉතින් පොඩ්ඩක් ඉතින් නිකන් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කිව්වට මොකද හිත ඇතුලෙන් මට නම් හැඟීමක් තියෙනවා මේ මෙහෙම කිව්වට මේවා නිකන් අර උන්නට පැනඩෝල් බෙනවා වගේ දේවල්. උනට පැනඩෝල් බිව්වහම ඉතින් පොඩ්ඩක් පැයකට දෙකකට සහනයක් එනවා. නමුත් උන හැදෙන්නේ ඊට වැඩිය බරපතල යම්කිසි රෝගාබාධයක් නිසා. එතකොට ඒ රෝගාබාධය උන කරන්නේ හොඳ කරන්නේ නැතුව උනට කොච්චර පැනඩෝල් බිව්වත් වැඩක් නැහැ. ඉතින් අපි ජීවිත කාලයක් පුරාවට උනට පැනඩෝල් බීලා පුරුදු කට්ටියනේ. ඒ වෙනුවට මේ ඇත්ත රෝගේ මොකද්ද කියලා හොයන්න නැතුව කල් ගෙවන කට්ටියනේ. ඉතින් අර විදිහට අලුත් පරම්පරාවත් ඇවිල්ලා ඒ විදිහටම විමසස සිටිනවා කොහොමද කරන්න කියලා. ඉතින් කොහොම කොහොම හරි ඉතින් මෙහෙම මෙහෙම කරන්න. හැබැයි ඔయిత වැඩිය එහා ගියපු ගැඹුරු රෝගයක් නිසා තමයි ඔය රෝග ලක්ෂණ එමතු වෙලා තියෙන්නේ. අනේ රෝගෙට විසඳුමක් තමයි අපි මේ යම්කිසි පුහුණුවක් තුලින් දෙන්න හදන්නේ කියලා. අර ඒගොල්ලන්ට එපා නොවෙනත් ආකාරයෙන් නමුත් මේ පණිවිඩෙත් දෙන්න ඕනේ කියන ආකාරයෙන් අපි ඉතින් කීප දෙනෙක් උත්සාහයක් දැරුවා. ඉතින් අපිට කාලෙත් එක්ක ඇත්තටම ওই දෙවැනි වැඩසටහන තිබුණේ කාලෙත් එක්ක අපිට හොයාගන්න පුළුවනි කොයි විදිහේ දිසාවකට මේ වගේ වැඩසටහනක් යයිද. මේ පිරිස එක්කෝ මේක හරියන්නේ නැහැ කියලා හැලිලා ගිහිල්ලා අර විදිහට යම් කිසි ෂණික විසඳුමක් දිහාවට ගමනකේ දෙයිද, එහෙම නැත්නම් මේ වගේ දුර ගමනක් යන ප්‍රතිපදාවක් බාරගෙන තමුන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු වලට වගකීම තමුන් බාරගෙන, වෙන කෙනෙක්ගේ පිළිසරණක් නැතුව තමුන් බාරගෙන අන්න ඒ විදිහේ වෙනසකට ගමනකට යන්න පුළුවන්ද කියන වෙනසකට පත් වේවිද කියලා අපිට කාලෙත් එක්ක බලන්න පුළුවන්. දැනට ඉතින් තාම ඉතින් ඔය කලබලකාරී ගතියක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න වැඩිහිටියෝ විදිහට දැන් මේ අවස්ථාවට එක් වෙලා ඉන්නවා නම් පිරිසක්, ඒ පිරිසගේ ජීවිතවලත් නොයෙකුත් ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ඉතින් විට එක අපිට අහන්නත් ලැබෙනවා. ඉතින් අහන්න ලැබුණාම අපි ඒ පිළිබඳ යම් කිසි ප්‍රකාශයක් යම් කිසි උපදේශකුත් ලබා දෙනවා. නමුත් ඇත්තටම මෙන්න මේ තමුන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳ හරියාකාරවම දන්නේ ඒ ජීවිත ගෙවන කට්ටිය. එතකොට බාහිරින් කෙනෙක් බලලා යම් කිසි උපදෙසක් දෙන්න උත්සාහ කරාට ඒක ගොඩක් වෙලාවට අර ඔෆිස් එකක ඉඳගෙන ෆැක්ටරි ෆ්ලෝ එකේ යන වැඩකට ප්ලෑන් එකක් හදනවා වගේ. එමණි මේ මහා පොළොවට බැස්සට පස්සේ තමුන්ගේ ජීවිතයට බැස්සට පස්සේ අන්න එතකොට තේරෙනවා හරියටම තියෙන මේ වටපිටාව මොකද්ද. එතකොට ඒ වටපිටාව අනුව මම හොඳට හිතලා මතලා කල්පනා කරලා නිවැරදි දිශාවට ගමන් කරන්න කොහොමද කියන ශක්තිය තමුන් තුළින් ඇත්තටම දියුණු වෙලා ආයුතුයි. ඉතින් ඒ සඳහා යම්කිසි ඒ ශක්තියද වඩා ගන්න ක්‍රමයක් තමයි අපි මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. මේ විදියට පුහුණුවක් විදිහට කියලා දෙන්න උත්සාහ කරන්නේ තම තමුන්ගේ ජීවිතයේ වගකීම තම තමුන් බාරගෙන එන්නේ වගකීම නිවැරදි දිශාවකට ගමන් කරගෙන අරන් යන්නේ කොහොමද කියන ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ සඳහා දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය කියන කතන්දර ටික ඔක්කොම සම්බන්ධ යම් කිසි සිදුවීමක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන අවස්ථාවක අන්න දෙවි කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහේ යම් කිසි ගාථාවකින් තමුන්ට තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒක තමයි අපි අද මාතෘකාව විදිහට ඉදිරියෙන් තියාගත්ත ගාථාව. මොකක්ද අහන්නේ? කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නකු. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකක්ද අහන්නේ? කේනස්සු නීයති ලෝකෝ, මේ කිමකින් මේ ලෝ වැස්සන් පමුණුවනු ලැබේද? යම් දෙයකට පමුණුවීමක් කරන්නේ මොකකින්ද කියලා අහනවා. ඊළඟට කේනස්සු පරිකස්සති, කිමකින් මේ ලෝ වැස්සන් අදිනු ලැබේද? කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසවන්නුකු. කවරනම් එක දෙයක වසඟයට මේ සියල්ලෝම ගියාහුද? මේ ලෝකේ ඉන්න සත්තු සියල්ලෝම කවරනම් එක දෙයක වසඟයට ගියාහුද කියලා අන්න තමුන් යම් කිසි විදියක ඔය මතුවෙච්ච ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් ඔය දෙවිවරු කියන්නේ තරා විදිහක ඉතින් හැම වෙලේම ප්‍රශ්න හදාගෙන කල්පනා කර කර ඉන්න කට්ටිය තමයි. ඉතින් අපිට මේ ලෝකෙත් යම් කිසි පමණකට ඒ වගේ කට්ටිය දකින්න පුළුවන්. ස්ථිර සංඥාවකින් නිත්‍ය සංඥාවකින් කල්ගත කරන බොහෝ දෙනෙක් අපිට දකින්න පුළුවන්. මේ ධර්මයේ කියලා යම් කිසි දෙයක් ස්ථිර කරන්න හදනවා කියලා මෙන්න මේ විදිහටම කියන්න ඕනේ. මේකම තමයි නිවැරදි ධර්මයේ කියලා ස්ථිර කරන්න හදන පිරිස් අපිට දකින්න පුළුවන්. එක්තරා විදිහක කියනවා නම් අර සමත විපස්සනා දෙක අතර තියෙන වෙනස අපිට දකින්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ දෙවිවරුන්ගේ ප්‍රශ්න අහුවාම, මේ දෙවිවරුන්ගේ ස්වභාවය අහුවාම විපස්සනා නම් එච්චර ගෑවිලා තියෙන පාටක් පේන්නේ නැහැ. එහෙම නැත්නම් අර ඔරුව පෙරළුණ පිට හොඳයි කියලා යන ගමනක් නම් මේ කට්ටියගේ පේන්නේ නැහැ. ඉතින් අර විදිහට යම් පමණකට දැඩි අදහසකින් ස්ථිර අදහසකින් යන අහන ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ ආකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් ඉතින් සමහර කට්ටිය හිතට සතුටක් නගා ගන්නත් පුළුවන්. ආ මගෙත් එහෙම ගතියක් තියෙනවා, මා දිව්‍ය ලෝකයයි කියලා. හැබැයි අපාය යන්නත් ඕකම හේතු කාරණා වෙනවා. ඔය බීජෙම අපාය යන්නත් හේතු කාරණා වෙනවා. ඉතින් යම් කිසි හොඳ දෙයක් දැඩි ලෙස ගත්තොත් සමහර විට දිව්‍ය ලෝකෙක යන්න පුළුවන්. වැරදි දෙයක් දැඩි ලෙස ගත්තොත් අන්න අපායක යන්නත් ඕකම හේතු වෙනවා. එතකොට මේ ධර්මයේ ඇත්තටම අර පෙරළුණු පිට හොඳයි කියලා යන ධර්මයක් තමයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් යම් කිසි සිදුවීමක් වුණා නම් ආ ඒකත් හොඳට ගියා කියලා එතනින් එහාට යම් පමණකට වෙනසක් කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතරා විදිහක අර going with the flow කියලා අපි කියනවා. ඒ ෆ්ලෝ එකත් එක්ක ඒ ජල පහරත් එක්ක ඒ සැඩ පහරත් එක්ක ගමන් කරමින් පොඩි පොඩි අර සැඩ පහර හෙමෙහි කරමින් තමුන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්තුව කෙනෙක් හිතුවොත් මේ සැඩ පහර අරස් කළ මං බදිනව ලොකු ඩෑම් එකක් කියලා. ඉතින් ටිකක් අමාරුයි. ටිකක් අමාරුයි මොකද ඔය ඩෑම් වල ස්වභාවය කඩලා යන ආකාරයක් තමයි. ඩෑම් වල ස්වභාවය යම්කිසි පීඩනයක් රැඳෙන ආකාරයක් තමයි. ඉතින් ඒ පීඩණයෙන් විතක ඩෑම් එක කඩලා යනවා. එහෙම නැත්නම් වෙන කොහෙන් හරි කඩලා යනවා. ඉතින් ඔය වගේ දේවල්. දැන් මේ පෞගේ දවස්වල වැස්ස වගේ වැස්සක් වැස්ස ගමන් ඉතින් කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි ගන්නට කඩලා යනවා. අන්න ස්ථිර භාවයක් නිත්‍ය භාවයක් හදාගන්න ගියොත් වෙන ප්‍රශ්නේ. ඉතින් කොහොම කොහොම හරි ගමන්. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා. ඉතින් ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ උත්තරයක් මේ ප්‍රශ්නය අහපු නිසා මේ විදිහේ උත්තරයක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? චිත්තේන නීයති ලෝකෝ, චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්න ගෝති. මෙන්න මේ සිතින් තමයි මේ ලෝකයාව මේ සත්වයන්ව පමුණුවනු ලබන්නේ. සිතින් තමයි මේගොල්ලන්ගේ යම් කිසි දිසාවකට පමුණුවන්නේ. ඒගගේම සිත විසින් තමයි මේ සත්වයන්ව අදිනු ලබන්නේ. එළඟට සිත නැමැති එකම දෙයක වසඟයට මේ හැම සත්‍යවම ගිහිල්ලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි පිළිතුරක් ලබා දෙනවා. දැන් අපි අර මුලදී කියපු අවස්ථාව ගත්තොත්, දැන් හිතෙන් හිතා ගත්තොත් දැන් මේ චක්‍ර සුවසේවාවකින් මට සහනයක් වුණා කියලා හිතෙන් හිතා ගත්තොත්, මගේ මේ හිත ඇති වෙලා තියෙන්නේ මේ විදිහට අවුල් වෙලා තියෙන්නේ මෙන්න මේ චක්‍රේ අවුලට යාම තුලින්. ඒක මම ආපහු කරකෝල්ල නිවැරදි දිශාවට කරකෝල්ල නිවැරදි ආලෝකයක් එතන තැම්පත් කරලා හදාගත්තොත් හරියනවා කියලා දෙයක් හිතට නගා ගත්තොත් ඇත්තටම මේ තැනැත්තට යම් කිසි සහනයක් යම් කිසි විවේකයක් දැනෙන්නත් පුළුවන්. දැනෙන්න පුළුවන් එහෙම දෙයක්. ඊළඟට දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා. දෙවියන් වහන්සේගේ පණිවිඩයක් මට ආවා. දෙවියන් වහන්සේ මට මෙන්න මේ විදිහට මගේ පව් සියල්ලටම සමාව දුන්නා කියලා කෙනෙක් අදහසක් විතර දාගත්තොත් අන්න ඉතින් සහනයක් දැනෙන්න පුළුවන්. ඊළඟට මේ පැනිය නියමෙට කෝවිඩ් වලට හරියනවා, මේක බිව්වොත් කෝවිඩ් හැදෙන්නේම නෑ කියලා කෙනෙක් හිතට දරාගත්තොත් අන්න අර විදියට බොහොම අමාරුවෙන් ගිහිල්ලා කොහොම හරි පැනියක් බඩට දාගත්තොත් අන්න එතකොටත් ඉතින් කෝවිඩ් නොහැදෙන තත්ත්වයක් තියෙනවා. අර එක්තරා පුද්ගලයෙක් පිළිවන් සඳහන් වෙනවා මේ තැනැත්තා මද්‍රව්‍යයකට ඇබ්බැහි වෙච්ච තැනැත්තෙක්. එතකොට මේ හැම වෙලේම ඇවිල්ලා මෙන්න මේ මද්‍රව්‍යේ ඩෝස් එකක් ඉල්ලා සිටිනවා. එතකොට පරීක්ෂාවක් විදියට මොකද කරන්නේ? හරි නාදත් දෙන්නම් කියලා අන්න යම් කිසි මද්‍රව්‍ය නොවන එහෙම කිසිම බලපෑමක් නැති ඔන්න ඔය වගේ සේලයින් වගේ එකක් ගහලා දානවා. එතකොට මේ ගැහුවත් මොකද වෙන්නේ? ඒ ගැහුවත් අන්න අර කලින් තිබ්බ සහනෙම ළඟා වෙලා එනවා. කලින් තිබ්බ සහනෙම ළඟා වෙලා එනවා. ඊට පස්සේ පවුවදත් ඇවිල්ලා තව ඩෝස් එකක් ඉල්ලනවා. ඊයේක හොඳයි, ඊයේකෙම තව ඩෝස් එකක් දෙන්න කියලා. නමුත් අන්තිමට ගහලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ගහලා තියෙන්නේ මේ කිසිම දෙයක් නැති දෙයක්. එතකොට මොකද්ද? එහෙනම් අන්න හිතෙන් හිතාගත්තොත් මේක හරි කියලා, හිතෙන් පමුණුවා ගත්තොත් මේ දිශාව නිවැරදි කියලා අන්න ඉතින් සහනයකුත් ලැබෙනවා. සහනයකුත් ලැබෙනවා. කෙටි කාලීන නමුත් සහනයක් ලැබෙනවා. ඉතින් එහෙම සහන තමයි ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ සතිමත් බව වගේ තමුන්ගේ යථාර්ථයට අවදි වීමක් ගොඩ දෙනෙක් කැමති නැහැ. මොකද යථාර්ථයට අවදි වුණ ගමන් අර එපා කරපු පේන්න බැරි වටපිටාව, එපා කරපු පේන්න බැරි ජීවිතේ තමයි නැවතත් තියෙන්නේ. ඉතින් අපි හරි කැමති ඒ ජීවිතය අමතක කළා, ඒ යථාර්ථය අමතක කළා, කොහේ හරි මේ ලෝකෙ නැති දෙයක් හිතට නගාගෙන අමුතුම හීන ලෝකෙක ජීවත් වෙන තියෙනවා අපි හරි කැමති. ඉතින් එහෙම දේවල් තමයි ගොඩ දෙනෙක් හොයාගෙන යන්නේ. ඉතින් අපිට හිතෙනවා එහෙම හැවීමක් ඇත්තටම අර යම්කිසි විදියක ෂණික සහනයක් බවට පත් වෙනවා. දැන් අපි දැකලා තියෙන ඔය වින්ඩෝ ෂොපින්ස්, එහෙම නැත්නම් ඔය හොඳ හොඳ පරණ වෘත්තීන් තියෙනවානේ. එතකොට අපිතුමු ඔන්න කෙනෙක් යම් කිසි විදියක මිල මුදලක් ගෙවලා හරි කමක් නැහැ ඔන්න යම් කිසි ඒ මසාජ් සෙන්ටර් එකකට වගේ ගිහිල්ලා සහනයක් ලබන කෙනෙක් ඉන්නවා. එතකොට හැපි එන්ඩින් එකක් තිබුණොත් තවත් සහනයක් තියෙනවා කියලා කෙනෙක්ට දැනෙනවා. එහෙම නැත්නම් අපිතුමු යම් කිසි කාන්තාවකගේ ඇසුරට මිල මුදලකින් හරි ගෙවලා ගියොත් අනේ ඒකිනුත් දවසකට දෙකකට යැපෙන්න පුළුවන් සහනයක් මතු වෙලා එනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් සහනය හොයාගෙන යන බොහෝ පිරිසක් අපිට දකින්න පුළුවන්. එහෙම නැත්තම් තමුන්ගේ ඒ ගෙවන ජීවිතය අතරමැද යම් කිසි විදිහක අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන ඒ සම්බන්ධය තුලින් සහනයක්. අර තමුන්ගේ සැමියා බිරිඳ කෙරෙහි තියෙන ඒ ද්වේෂය අර වගේ දෙයකින් කොහොමද පිට කරන්නේ, අර වගේ දෙයකින් කොහොමද මම සහනයක් ළඟා කරගන්නේ කියලා පරීක්ෂණ කරන කට්ටිය ඉන්න පුළුවනි. ඉතින් ඒ පරීක්ෂණ එක්තරා විදිහක ඇත්තටම මේ තියෙන අපහසුව වෙනුවට පහසුවක් හොයාගෙන යන උත්සාහයක් තමයි ඒ වගේ තැන්වල තියෙන්නේ. එතකොට ඒ වගේ පිරිස්වලට ගොඩක් වෙලාවට මේ අපහසුව දැනිලා තියෙනවා. ඒ අපහසුව දරාගන්න අපහසු තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සහනයක් හොයාගෙන යනවා. එහෙම නැත්නම් පිට එක කෙනෙක් මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවා. මද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා පොඩ්ඩක් කතා බහ කරලා බැලුවොත් අන්න ඒකට මූල් වෙච්ච කාරණාව, මූලික කාරණාව, මූලික හේතුව කොහෙද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් අන්න ඉතින් මොන මොනවා හරි ප්‍රශ්න ගැටලු ටිකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ගැටලු වලට කොහොමද විසඳුමක් සහනයක් හොයාගන්නේ කියන උත්සාහයක තමයි අපි හැමදෙනාම නිරත වෙලා ඉන්නේ. ඉතින් එක එක්කෙනා එක එක විදිහේ විසඳුම් හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් ගොඩක් විසඳුන්, ඔය විදිහේ ෂණික විසඳුන් බොහෝ විට තමුන්ට අහිතට දුකට පවතින හේතු වෙන්න පුළුවනි. අපේ හිතෙන් මේ විදිහට සහනයක් පෙන්වන්න හැදුවට, හිතෙන් මේ විදිහ දිශාවකට අපි එල්ල කරන්න හැදුවට ඔය හිත විසින් අපිව වසඟයට අරන් ගිහිල්ලා තියෙනවා. ඔය හිත විසින් අපිව මුලා කරලා තියෙනවා. ඉතින් ඔය ගාථාවම බුදුරජාණන් වහන්සේ වෙන තැනක දේශනා කරනවා. ඔන්න ඔය හිත කියන වචනේ වෙනුවට තණ්හාව කියන වචනේ දාලා. ඔය කතාවම කියනවා තණ්හාව කියන වචනේ දාලා. එතකොට කියනවා මෙන්න මේ තණ්හාව විසින් ලෝයස්සන්න පමුණුවනු ලබනවා. තණ්හාව විසින් මේ ලෝවැස්වන්ව අදිනු ලබනවා. තණ්හාව විසින් තණ්හාව නැමැති එකම දේක වසඟයට මේ ලෝවැස්සන් ගිහිල්ලා ඉන්නවා කියලා ඔය කියන වචනේම පොඩ්ඩක් එහෙම එහෙ කළා කියනවා. එතකොට හිතේ වසඟයට ගියා කිව්වත් තණ්හාවේ වසඟයට ගියා කිව්වත් දෙකේම වැඩි වෙනසක් නැහැ. ඉතින් අපිට යම්කිසි සහනයක්, දිසානතියක් අපේ හිත තුලින් පෙන්නනවා. ඉතින් ඒක අපි සමහර විට දරාගෙන ඒක ඔස්සේ කල්ගත කළා තියෙන්න පුළුවනි. ඒක ඇබ්බැහියක් දුරට වර්ධනය වෙලා තියෙන්න පුළුවනි. ඉතින් දවසෙන් දෙකෙන් ඒ ඇබ්බැහියක් වළක්ව ගන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. මේ අතාරතයට අවදි වීම තුලින් තමුන් මේ ජීවිතය ඇති කරගෙන තියෙන தත්ත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීම තුලින් මේක එක පාට විසඳේ කියලා කියන්න අමාරුයි. නමුත් කාලෙත් එක්ක යම් කිසි විදිහක උත්සාහයක් දැරුවොත් අනේ ඒ වගේ දේවල් ටිකෙන් ටික තමුන්ට අනුකම්පාවක් කරමින් උත්සාහයක් දැරුවොත් අනේ ඒ වගේ දේවල් ටිකෙන් ටික අඩු කරගන්න, ආම කරගන්න පුළුවනි. තමුන්ට ඒ වෑයන් වෙන අයහපත පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගෙන, ඒ ඇබ්බැහිය පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගෙන ටිකෙන් ටික උත්සාහයක් ගන්න පුළුවන්ද කියන පරීක්ෂණයක අපි හැම දෙනාම ඉදලා ඉන්නවා. ඉතින් මම මේ සිවුරු පොරෝගෙන කතා කරයි, ඊළඟට ආහන කට්ටිය ගිහි ඇඳුම් පොරෝගෙන ඉන්දියයි කියලා ඕකේ ලොකු වෙනසක් නැහැ. පැවිද්දෙට්ටත් ඔය ප්‍රශ්න ටිකම තියෙනවා. එක්තරා විදිහක ඔය ටික උග්‍ර විදිහට තියෙනවා. මොකද යම් කිසි වැටකටළු සීමා බාධක ටිකක් පැමිණ වෙලා තියෙනවා. එතකොට අර ඇතුලේ තියෙන තුවාලේ වගේ එක හොඳට හොඳට වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා එනවා. එතකොට කොහොමද ඒකට අපි පිළියමක් කරන්නේ, කොහොමද ඒක අපි සුව කරගන්නේ කියන පරීක්ෂණයක් අපි හැමෝම ඉදිරියේ තියෙනවා. ඉතින් එක එක්කෙනාගේ තුවාල එක එක විදිහයි. දැන් අර පාරාදීස පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. මොකද්ද දෙවියන් වහන්සේ මේ පාරාදීසෙම අවලා කිව්වලු මෙන්න මේ ගහේ මෙන්න මේ තහනම් ගෙඩියක් තියෙනවා, ඒකනම් කන්න එපා කියලා. ඒකනම් කන්න එපා කියලා කිව්වලු. ඉතින් කන්න එපා කියපු වෙලාවේ ඉඳලා මොකද්ද එන ප්‍රශ්නේ? මේක කන්නම හිතෙනවනේ. තහනම් ගහක ගෙඩියක් පෙන්නපු ගමන් ඕක කන්නම හිතෙනවා. ඉතින් අපේ හිත ඇතුලෙන් මේක කනකම් නිස්වාසුවක් නැහැ කියන දෙයක් ඉස්මතු වෙලා එනවා. ඒතර අපේ ගොඩක් ওই ජීවිතවල තියෙන ඇබ්බැහි වලට ඔන්න ඕක තමයි හේතුව. යම් කිසි කෙනෙක් කිව්වොත් මෙන්න මේක තහනම් ගහේ ගෙඩියක් කියලා, අන්න තහනම් ගහේ ගෙඩියක් බඩට දාගන්නකම් ඉස්පාසුවක් නැහැ. ඉස්පාසුවක් නැහැ. ඉතින් තව ගසුත් තියෙන්නේ නැති, තව ගෙඩිත් තියෙන්නේ නැති. නමුත් මොකද වුනේ? අන්න මේක කන්න එපා කියලා කිව්වනේ. අන්න එතකොට එක්තරා විදිහක දෙවියන් වහන්සේගේ දෝෂයක් තියෙනවා මෙතන. අරක කන්න එපා කියපු හේතුව නිසාම තමයි ඒකම හොයාගෙන ගිහිල්ලා කාලා තියෙන්නේ. එහෙම නැත්තං ඔය ගහ දන්නෙත් නෑ, ඔය ගෙඩිය දන්නෙත් නෑ. තවත් ගස ඕන තරම් තියෙනවා, තවත් ගෙඩි ඕන තරම් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට අපි ඔය අසංගයටපත් කිරීමක් මේ හිත තුළින් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් සමහර විට ওই විදිහේ අපි කතා කරපු විදිහේ ඇබ්බැහියකට ඉබේම කෙනෙක් ඇදිලා යනවා වෙන්න පුළුවන්. දැන් මගෙත් ඒ දවස්වල පුරුද්දක් තියුණා, ඔන්න ඔය රාගය සම්බන්ධ ওই වගේ දේවල් වලට සෑහෙන දුරට ඇදිලා 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 යනවා. ඉතින් විටක හිතෙනවා මේ කතා බහ කරනකොට, වැඩ කටයුතු කරනකොට මේක තව තව ඉදිරියට වැඩෙනවා නේද කියලා. ඒ වැඩෙන දිහාවට තමයි කටයුතු කරෙන්නේ. ඉතින් අගිස් අත්තේ අගිස්සට ගමන එක යදෙනවා. අත්ත කඩා වැටෙන්න ඔන්න මෙන්න වෙන ගානට අත්තේ අගිස්සටම ගිහිල්ලා තියෙනවා. හැබැයි හිතා ගන්න බැරි දේ තමයි මොකද්ද? අන්න කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙනකොට, අත්තේ අගිස්ස ඔන්න මෙන්න තියෙනකොට ආපහු හැරිලා එනවා. ආපහු හැරිලා එනවා. ආපහු අර වැට පණින්න ඔන්න මෙන්න ගානට ගිහිල්ලා, වැට ගාවටම ගිහිල්ලා, එරේ වැන්නුන් මල වැන්නුන් ගාවටම ගිහිල්ලා ආපහු හැරිලා එනවා. ඉතින් අර ඒ සමග ගිය පුද්ගලයෝ, ඒත් එක්ක එකතු වෙලා ගිය පුද්ගලයෝ අන්න උඩු යටි කුරුමි කරමින් බලාගෙන ඉන්නවා. මොකද්ද මේ උනේ? මොකද්ද මේ හැරිලා ගියේ මේ විදියට? මෙන්න මෙහෙම දිසාවකට එල්ල වෙලා එල්ල වෙලා එල්ල වෙලා ඇවිල්ලා අන්තිම මොහොතේ අන්න වමට සිග්නල් දාලා දකුණට කපලා එන ගතියක් තියෙනවා. ඒක ඉතින් කෙනෙක් අමාරුවෙන් දානවටත් වැඩිය මෙන්න මේ වැට පනින ගානටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇබ්බැහියට අර දුර යනවා ගිහිල්ලා ඉවර වෙලා අන්න වැට ගාවට ආවට පස්සේ යම් කිසි විදිහක රෙඩ් ලයිට් එකක් වගේ එකක්, රතු පාර සලකුණක් වගේ එකක් පෙනිලා කොම කොම හරි හැරිලා එනවා. ඉතින් ඒත් එක ගිය පුද්ගලයෝ ඊට වැඩිය අපහසුතාවයකට අමාරුවකට පත් වුණා වෙන්න පුළුවනි. නමුත් ඉතින් අර යනකොටත් ඇතින් යන්නේ ඉතින් බොක්කෙම්ම තමයි. ඉතින් ආයෙත් නම් මනම් බොරුවට එහෙම නෙමෙයි, බොක්කෙම්ම තමයි යන්නේ. ඉතින් කොහොම කොම හරි ගිහිල්ලා ඉතින් වැට ගාවට ගිහිල්ලා හරි බේරිලා එන්න පුළුවන් තත්ත්වයක් මට ඒ දවස්වල තිබුණා. ඉතින් සමහර කෙනෙක්ට නැති වෙන්න පුළුවනි. සමහර කෙනෙක්ට ඒ වගේ දුරක් යනවා කියන එකත් අනතුරක් ගැනීමක් වෙන්න පුළුවනි. ඉතින් එක්තරා විදිහක තමුන්ගේ தත්ත්වය බලාගෙන සම්පූර්ණයෙන් වැළකී ඉන්නවද නැත්නම් යම් පමණකට නිදහසක් දීලා කටයුතු කරනවද කියන එක තීරණය කරගන්න ඕනේ. කොහොම කොහොම හරි අපි මේ කියන්නේ අවදි භාවය ඇත්තටම මේ තියෙන දරන්න බැරි යථාර්ථයට අවදි වීමක් තමයි අපි මේ කතා කරන්නේ. එතකොට අර විදිහ හොඳ විකිනෙන දෙයක් නෙමෙයි ඇත්තටම මේක. විකුණන්නත් හරි අමාරුයි. මොකද මේ සරලත්වයට අවදි වෙච්ච ගමන්, සිහිය පිහිටව ගත්ත ගමන්, එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් පොඩ්ඩක් පිහිටව ගත්ත ගමන් තියෙන්නේ ඉතින් අර එපා කරපු ජීවිතේ තමයි තියෙන්නේ. ඉතින් අර එපා කරපු හිත තමයි තියෙන්නේ. ඉතින් අර වෙහෙස දනවන වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් අර පේන්න බැරි මූණු ටික තමයි වටපිටාවේ තියෙන, පේන්න බැරි මූණු ටික තමයි ඉතින් තියෙන්නේ. ඉතින් පුළුවන්ද ඔය මූණු ටික දිහාත් බලාගෙන මේ හිතේ තියෙන වෙහෙසත් දරාගෙන මෙන්න මේ විදිහේ වටපිටාවේ තියෙන වෙහෙසත් දරාගෙන යම් කිසි ටිකෙන් ටික ටිකෙන් ටික නිවැරදි දිශාවකට ගමනක යෙදෙන්න. ඉතින් ඒ සඳහා අනිවාර්යෙන් තමුන් තුළ යම් කිසි විදිහක පුහුණුවක් සිද්ධ කළ යුතුයි. පුහුණුව මොකද්ද? මෙන්න මේ සිහිය කියන පුහුණුවක්, අවදි භාවයක් කියන පුහුණුවක් තමයි අපි සිද්ධ කරන්නේ. එහෙම සිද්ධ කරන්න මෙන්න මේ හිතේ වසඟයට යනවා කියලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සත්වයෝ. ඒ වගේ මේ හිත විසින් මේ සත්වයන්ව පමුණුනෝ කියලානේ කියන්නේ. හිත විසින් මේ සත්වයන්ව ඇදගෙන යනවා කියලානේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න අර හිතේ වසඟයට යන ආකාරය, හිත විසින් ඇදගෙන යන ආකාරය, හිත විසින් පමුණුවන ආකාරය ටිකෙන් ටික අඩු වෙනවා. ටිකෙන් ටික අවම වීමක් අපිට දැක ගන්න පුළුවන්. දැන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන අර හැමදාම වගේ වார்த்தාවක් ඉදිරිපත් කරන පොඩි දරුවා එදා කියනවා, අර දුව කියනවා මොකද්ද? අන්න මම සිහියෙන් ටීවී බැලුවා, අසිහියෙන් ටීවී බැලුවා. එතකොට මම සිහියෙන් ටීවී බලන්න කැමති නැහැ. මොකද හේතුව? මම අර විදිහට මේ සිහියෙන් ටීවී බලනකොට මට අර වෙනදා බලන ලස්සන ලස්සන කාටුන් එහෙම බලලා ඒ වගේ සතුටු වෙන්න බෑ. මට වෙනද තරන් ඒක රස විඳින්න බෑ. ඒ වෙනුවට මට ඈනුම් යන්න ගන්නවා කියලා මේ පොඩි දරුවා සඳහන් කරනවා. සඳහන් කරනවා. එතකොට අන්න සිහියයි අසිහියයි අතර වෙනස තමයි ඔය කියන්නේ. එක්තරා විදිහක යම් කිසි පමණකට මුලාවක අපි ගිලා යන්න ඕනි. එහෙම නැත්තුව අපිට දෙයක් ඇත්තටම රස විඳින්න හරි අමාරුයි. ඒ මුලාව තුලින්, ඒ අඳුර තුලින් තමයි අපි ගොඩක් වෙලාවට දේවල් රස විඳින්නේ. අඳුර වැඩි වෙන්න වැඩි වෙන්න රස වැඩි. එතකොට ඔය අපි දැකලා තියෙනවා, ඔය නොයෙකුත් අඳුරේ කෙරෙන කටයුතු තියෙනවනේ. අර පාටිකයයි මේ පාටිකයයි ඔය වගේ දේවල් තියෙනවනේ. ඒවා ඇදී අන්න මුලාව වැඩි වෙන තරමට රස වැඩි. එතකොට සමහර විට අන්න මත්ද්‍රව්‍යයක් වගේ දෙයක් පාවිච්චි කිරීමෙන් පටන් ගන්නේ මුලාව ටිකෙන් ටික වැඩි වෙනකොට, රෑය ගෙවෙනකොට මොන මොන විදිහේ තත්ත්වයකට ගිහිල්ලාද නතර වෙන්නේ. අර බැල්ලියෙක් පස්සේ යන බලු රෑනක් වගේ තත්ත්වයට ගිහිල්ලාද නතර වෙන්නේ කියලා අපිට දකින්න පුළුවන්. එච්චර තත්ත්වයකට මුලාව වර්ධනය වෙලා එනවා. එච්චර තත්ත්වයකට අසිහිය වර්ධනය වෙලා එනවා. එච්චර තත්ත්වයකට අඳුරක් වර්ධනය වෙලා එනවා. අන්න ඒ අඳුර තුලින් බොහෝම වින්දනයක් ලබන පිරිස් අපි දැකලා තියෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ විනාශ වෙන තරමට වින්දනයක් ලබන පිරිස් අපි දැකලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ගමනක් තමයි සාමාන්‍ය හිතේ වසඟයට ගිය ගමන. ඉතින් මේ පොඩි දරුවා කියනවා මොකද්ද, හා මට මේ සිහිය පිහිටවාගෙන මේක කරොත් මම කැමති නැහැ ටීවී බලන්න. සිහිය නැතුව බලන එක මට පහසුවක් තියෙනවා කියලා ඉතින් තමන්ගේ කරපු පරීක්ෂණේ සඳහනක් කරනවා. ඉතින් සාගර හාමුදුරුව පොඩ්ඩක් ඉරිසියයි. ඉතින් ඇත්තටම දැන් ওই විදිහේ දෙයකට ඉතින් කියනවා මේ ආකුසල හාමුදුරන්ගේ දුව කියලා. ඇත්තටම මම ගියපු ගමන තව අවුරුදු දෙකක් ගියා නම් ওই වයසේ දුවෙක් ඉන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. තව අවුරුදු දෙකක් ඒ ට්‍රැක් එකේම ගියා නම්, පරණ ට්‍රැක් එකේ, හුරු පුරුදු ට්‍රැක් එකේ, පරණ දිවිල්ලේ ගියා නම් අන්න ඔය වගේ ඔය වයසේ දුවෙක් ඉන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔය සාගර හාමුදුරු ඉරිසියා කරාට කමක් නැහැ. අපි කියමු මේ ඒ දරුවටත් මේ වැඩිහිටියන්ටත් පාඩමක් ඉගෙන ගන්න විදිහට පොඩ්ඩක් නැවත 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 මේ විදිහට අන්න පරීක්ෂා කරලා බලලා කියන්න. මෙන්න මේ සතිය ගැන මේ විදිහට කොහොමද සිහිය අසිහිය අතර වෙනස කියන එක මේ වැඩිහිටියන්ටත් ඇහෙන කියන්න. මොකද වැඩිහිටියන්ට ඕක තේරෙන්නේ නැහැ. මෙන්න මේ මුලාව තුලින් තමයි දෙයක් රස විඳින්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට හිතේ වසඟයට යාම තුලින් තමයි දෙයක් රස විඳින්න පුළුවන් කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ කියන ප්‍රතිපදාව මොකද්ද? අන්න ඔය වසඟයට නොයා ඉන්න. වැරදි තැන ඉන්නව වෙන්න පුළුවන්. වැරදි දෙයක් කරනව වෙන්න පුළුවන්. නමුත් අර අපිට පුළුවන් ද මේ හිතේ වසඟයට නොයා ඉන්න කියන පරීක්ෂාව තමයි මෙතන තියෙන්නේ. එතකොට අන්න සමහර විටක අපි සම්පූර්ණ වැරදි තැනක ඉන්නවා. නුසුදුසු තැනක ඉන්නවා. ඒ වගේම නුසුදුසු දෙයක් කරමින් ඉන්නවා. හැබැයි මේ තැනත්තගේ හිත පිටිපස්සෙන් පොඩි බැල්මක් තියෙනවා. මම මේ කරන දේ වැරදි. මම මේ ඉන්න තැන සුදුසු තැනක් නෙමෙයි කියන බැල්ම තියෙනවා. ඔන්න ඒ බැල්ම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ බැල්ම සම්පූර්ණ මෙන්න මේ ජීවිතේ වෙනස්කකට පරිවර්තනයකට ලක් කරන්නේ කිය කොහොමද කියන එක තමයි කතා කරන්නේ. එතකොට මේ බණ කියලා අවබෝධ කරන්න ඕනේ බැල්මක් නෙමෙයි ඔය කියන බැල්ම. මේ සිහිය කියන එක ඇත්තටම හැමෝගාවම තියෙනවා. තිබුණාට මොකද? තිබුණාට අපි මේක දන්නේ නැහෙනි. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලාම කියන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහේ බැල්මකින් බලපං කියලා බුදු කෙනෙක් පහල වෙලා කියනවා. එතකොට සමහර විට ආපස්සට හිතලා බැලුවොත් යකෝ මට මේක මේ සිහිය කියන වචනේ අහන්න කලිනුත් තිවිලා තියෙනවා. අහන්න කලිනුත් තිවිලා තියෙනවා මේ විදිහේ දෙයක් මගේ ළඟ කියලා අන්න පොඩ්ඩක් අඳුනගන්න පුළුවන් වෙයි. අර විදිහේ යම් කිසි පාරක වැරදි මගක ගිහිල්ලා 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 අන්තිමට වැට පනින්න ඔන්න මෙන්න තිවිද්දි කොහොමද ආපහු හැරිලා එන්නේ? සමහර විට අන්න සිහිය වගේ දෙයක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි ලේබලයක් නමක් දාලා නැහැ. ඇත්තටම ලේබලයක් නමක් දැම්මා කියන්නේ එතනම පොඩ්ඩක් වැඩේ උඩු යටිකුරු වෙනවා. ලේබලයක් නමක් දැම්මා කියන්නේ එතනම කෙලසීමක් ඇති වෙනවා. එකයි සමහර විට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා කියන්න පුළුවන් එකක් නෙමෙයි. මේක තමුන් තුළ තුලත් සාක්ෂාත් කරගත යුතු ධර්මයක්. එතකොට ඒක දේශනා කරන්න ගියපු ගමන් මොකද වෙන්නේ? දේශනා කරන්න ගියපු ගමන් අර ඔරිජිනල් ධර්මය නෙමෙයි. ඒ වෙනුවට පොඩි කෙලසීමක් ධර්මයේ වුණත් ඇති වෙනවා. ඉතින් කියනවා මේ මම කියන ප්‍රතිපදාවත් කෙලසීමක් තමයි. හැබැයි ඒක තමයි තියෙන අඩුම කෙලසීම. මෙන්න මේ මම පෙන්වන ප්‍රතිපදාව තමයි අඩුම කෙලෙසීම. ඒකෙන් නොකෙලෙසෙන තත්ත්වයකට යන්න පුළුවන්. අර කතා බහ කරන්න බැරි, වචන පිට කරන්න බැරි ගොළු වෙන ධර්මයකට යන්න පුළුවන්. ඉතින් එක්තරා විදිහක පසේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගොළු ධර්මය අවබෝධ කරගෙන ගොළුෙක් විදිහටම කල්ගත කරනවා. එක්තරා විදිහක අමුතුම විදිහේ ආදර්ශයක් ඒ තුළ තියෙනවා. මොකද හේතුව? මෙන්න කියන්න වචනෙට දාන්න බැරි ධර්මයක් මේක. වචනෙට දාලා ප්‍රකාශ කරන්න බැරි දෙයක්. තමන්ගේ හදවත තුලින් අත්දැකිය යුතු දෙයක්. ඉතින් එහෙම දෙයක් අත්දැකලා ආයේ වචනෙට නොදාම ඉන්නවා. වචනෙට නොදාම ඉන්න, ප්‍රකාශ නොකරම ඉන්න. එක්තරා විදිහක පසේ බුදුරජාණන් වහන්සේ අමුතු විදිහට අපි මේ ප්‍රතිපදාව අපිට ගෙනහැර දක්වනවා. එතකොට බණක් කියලාත් මුකුත් නොකිය ඉන්නවා නම් තමයි හොඳම දේ. නමුත් ඉතින් අපි ඒ විදිහට හිතේ වසඟට ගිහිල්ලා ඉන්නකොට, හිත විසින් එහෙට මෙහෙට අදිනු ලබනකොට, ඊළඟට හිත දෙව නොයෙකුත් දේවල් වලට අපිව පමුණුවනකොට, ඉතින් අපිට පොඩ්ඩක් යම් යම් පමණකට අර අවම කෙලෙසීමෙන් හරි යම් කිසි විදිහක ධර්මයක් ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට මේ පණිවිඩේ විවිධ ආකාරයෙන් පෙන්නුම් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් පෙන්නුම් කරනකොට ටිකෙන් ටික තේරුම් ගන්නකොට තව දුරටත් ඉතින් ඔය බණ මහන්න ඕනේ නැහැ. තව දුරටත් ඔය පොත්ම කියවන්න ඕනේ නැහැ. ඒ වෙනුවට තමුන්ගේ ඇතුළත පොත කියවන්න. රාජාන්සාතු අන්නාස කියන මොකද්ද? කියවිය යුතු එකම පොතයි තියෙන්නේ. කියවන්න වටින එකම පොතයි තියෙන්නේ. මොකද්ද මේ හදවත නැමැති පොත. එතනින් එහාට වෙන පොතක් කියවනවා නම් ඒක වැඩක් ඇති පොතක් නෙමෙයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මෙන්න මේ හදවත නැමැති පොත කියවන්න කියලා තමයි කියන්නේ. එතකොට අන්නේ පොත කියවන්න කියලා තමයි මේ අපිත් ඉතින් කියන්න උත්සාහ කරන්නේ විවිධ ආකාරයෙන්. ඉතින් විවිධ ආකාරයෙන් කියනකොට අර බණ කියනවා කියන්නේ ඉතින් එකම දේ නැවත 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 කියනවනේ. එකම දේ නැවත 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 කියනකොට ඉතින් එක එක ආකාරයෙන් ටික 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 අවබෝධ වෙන්න පුළුවන්. ටික ටික ඔළුවට යන්න පුළුවන්. යකෝ මේ කියන එක මගේ ළඟ කලිනුත් තිබිලා තියෙනවානේ. මම ඉස්සරත් මේ විදිහට වැඩ කළා තියෙනවානේ. මේ අපහසුතාවයල් දරාගෙන, මේ වටපිටාව දරාගෙන නිවැරදි දිහාවකට මම එල්ල වෙලා ගමන් කළා තියෙනවානේ විවිධ අවස්ථාවල් කියලා අඳුර ගන්න පුළුවන්. අන්න ඒකම තමයි අපි මේ කියන්නේ. එහෙම නැතුව අලුතෙන් දෙයක් දානවා නෙමෙයි. ඊළඟට මේ සාකච්ඡාවකට මේ විදිහට සම්බන්ධ වෙලා මේ ආහන පිරිස ඉගෙන ගන්නවා වගේම අපිත් ඉගෙන ගන්නවා. අපිත් ඉගෙන ගන්නවා යකෝ මටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවානේ කියලා සමහර විට කල්පනා වෙනවා. එතකොට අන්න මෙයා උගන්නනවා, මෙයා කියනවා කියන වෙනුවට ඇත්තටම අපි සාකච්ඡාවක යෙදෙනවා. මෙන්න මේ වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි දෙයක් පිළිබඳ සාකච්ඡාවක යෙදෙනවා. ඉතින් ඒ විදිහ අමුතුම උත්සාහයක් දරනවා. දරන්න මොකද වෙන්නේ? ටික 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 මටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවානේ. මගෙත් මේ විදිහේ වචනින් ප්‍රකාශ කරන්න බැරි ස්වභාවයක් තිබිලා තියෙනවානේ. මේ සියල්ල අතරේ මම නිවැරදි තීරණ අරන් තියෙනවානේ කියලා අපිට ටිකෙන් ටික තමුන් තුළ එළිය තිබුණු බව අඳුරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිත එක්තරා විදිහක දැනටම නිවන් දැකලා තියවිලා තියෙන්නේ. අපි නොදන්න එක තමයි ප්‍රශ්නේ. නොදන්න එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔය හිතේ වසඟයට යනවා, හිත විසින් පමුණවනවා, අරව මේවා කියලානේ අපි කිව්වේ. දැන් ඒකම අපි බලමු. අපි හිතුවොත් අපේ අතීත පව් සියල්ලටම අපිට සමාව ලැබෙනවා. ඊළඟට අපි මේ නිවන කියන එක අලුතෙන් හොයාගෙන යන දෙයක් නෑ. ඒ වෙනුවට තමුන්ට මේ තියෙන යථාර්ථයට අවදි වුණොත්, තමුන් මේ තියෙන දුෂ්කරතාවයන් අතරින් ගමනකට අවදි වුණොත්, මෙන්න මේ තියෙන වටපිටාවට අවදි වුණොත්, අන්න ඒක තමයි නිවන කියන්නේ. එතකොට අපේ හිතේ විශ්වාසයක් ඇති වෙන තාක්කල් මේ ප්‍රතිපදා වැඩිය යුතුයි. එක්තරා විදිහක දැනටම නිවන් දැකලා වගේ තමයි ඉන්නේ. නමුත් ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ. එතකොට ඒ විශ්වාසය ඇති වෙනකන් මේක නැවත නැවත උරගාල බලනවා. මේ කියන කතාව හරියද? මේ කියන විදිහට මට සිහිය හැම වෙලේම තියනවාද? මේ කියන විදිහට හැම වෙලේම මම නිවන අත්දකින්ින්ද ඉන්නේ කියන එක නැවත 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 තමුන් තුළ පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඔතනත් තියනවා යම් කිසි විදිහක අර හිතේ අපි අර මුලින් කිව්වේ බෙහෙතක් වෙනුවට බෙහෙතක් දෙනවා කියලා යම් කිසි දෙයක් එන්නත් කරොත් අන්න අසනීපේ සුව වෙනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරා කියලා ඔළුවට අත තිබ්බොත් අන්න අසනීපේ සුව වෙනවා. එහෙම නැත්නම් අර විදියේ චක්‍ර කරකවල මොකක් හරි භූතයක් කරොත් අන්න අසනීපේ සුව වෙනවා. එතකොට ඒවා ගොඩක් වෙලාවට తాවකාලික විසඳුම්. නමුත් මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට කෙනෙක් තුළ විශ්වාසයක් දියුණුවේ යුතුයි. ඒ විශ්වාසය තුලිනුත් මෙන්න මේ අපි මම නිකන් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්නවා. රහත් වෙලා වගේ ඉන්නවා. ඇත්තටම රහත් වෙලා නැහැ. ළඟටවත් ගිහිල්ලා නැහැ. නමුත් මේ විශ්වාස ටිකෙන් ටික වර්ධනය වෙනකොට තමුන් තමුන්ටම අවබෝධ වෙනවා මොකද්ද මේ මගේ තුල තියෙන දෙයක් තමයි මේ කතා කරන්නේ. මට මේ උප්පත්තියෙන් ලැබිච්ච දායාදයක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඒ දායාදෙ තියෙන බව අඳුන ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. එතනින් එහාට දෙයක් නැහැ. අර සිරිපාද නැගලා අර මුදුනේ ඉරසේවය බලන වෙලාව, පතුල වන්දනා කරන වෙලාව නෙමෙයි සිරිපාද ගමන කියන්නේ. ඒ වෙනුවට අන්න අර කන්ද නගිමින්, හීතලෙන් පෙලෙමින්, අර රෑතිසේ මදුරුව කමින් අර කන්දක් නගිනවා. ඒ කන්ද නැගීම, ඒ ජර්නි එක තමයි නිවැරදිම සිරිපාද ගමන. එහෙම නැතුව අර පතුල ගෙනහල කොයි හරි තැම්පත් කරා කෞතුකාගාරයක තිබ්බා කියලා ඒකේ ඇති සිරිපාද ගමනක් නැහැ. එතකොට අන්නර විදිහේ ගමනක යෙදිලා ඉන්නවනම් ඒ ගමන පිළිබඳ අපේ අවදිභාවයක් තියෙනවනම් අන්න ඒක තමයි නියමම සිරිපාද ගමන. ඒ දුක්ඛම් කටලු ටික විඳගෙන යන ගමන තමයි නියම සිරිපාද ගමන. ඉතින් සමහර කෙනෙක් අර දුක දැකලා කියනවා අයියෝ මාපව මම නම් සිරිපාදෙන්නේ. නමුත් ඉතින් ඒ අත්දැකීම ඒ විදිහට ප්‍රතික්ෂේප කිරීම තුළින් අපි මොකද්ද ලං කරගන්නේ? ඒ වෙනුවට අනාර විදිහට අපහසුාවක්, වෙහෙසක් දරමින් නැවත 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 ඒ විදිහේ ගමන කියදෙනවා. ඒ යන ගමන අපිව කන්දක් මුදුනට අරගෙන යනවා. ඉරසේවයක් බලන්න අරගෙන යනවා. සිරිපතුලක් බලන්න අරගෙන යනවා. නමුත් අන්නේ යන ගමන පියවරක් පියවරක් පාසා අන්නේ විදිහේ ඉලක්කයක් කරා යන ගමන. එහෙම නැත්තම් හරිම සිරිපාද ගමන තියෙනවා අර පියවරක් පියවරක් පාසා. අර හීතල වදින වදින පියවරක් පාසා. අර මధుරව කන අවස්ථාවක් අවස්ථාවක් පාසා. නිවැරම සිරිපාද ගමනක් තියෙනවා. නියම ගමනක් තියෙනවා. අර කයේ වෙහෙස දැනෙන අවස්ථාවක් අවස්ථාවක් පාසා ඒ විදිහේ ගමනක් තියෙනවා. අනේ විදිහේ නිවැරදි ගමනකට, නිවැරදි දිශාවකට, නිවැරදි අවදි භාවයකට මේ කෙටි ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මං හිතන්නේ අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් ධර්ම දේශනාවක් කළා අපි හැම දෙනාටම. මේ ලෝකේ සත්‍ය ඇදගෙන යන්නේ හෝ වසඟයටපත් වෙන්නේ එහෙම නැත්නම් පමුණුවන්නේ හිත විසින් බවත්, හිත කියන්නේම තෘෂ්ණාව කියන දේත්, ඒ වගේම මේ තෘෂ්ණාව නිසා මුලාව වැඩිවීම නිසා මේ වසඟ වෙන දේවල් වල අපිට රස වැඩි වෙන බවත් ගෞරවනීය දේශනා කරා. ඒ වගේ මේ මුලාවෙන් එහෙම නැත්නම් ඇසිහියෙන් හෝ අඳුරෙන් එළියට එන්න හැකි ප්‍රතිපදාවක් තමයි අපි මේ වැඩසටහන තුළින් මේ සතිය වැඩිම තුළින් කරන්නේ කියන කාරණයක් පැහැදිලි කරා. ඒ වගේ මම හිතන්නේ වැරදි තැනක හිටියත් අපි වැරදි දෙයක් කළත් ඒ කරන වැරද්දට ඒක වැරද්දක් බව දැනගෙන ඊට වසඟ නොවී සිටීමට හැකියාවක් අපිට තියෙන බව මං හිතන්නේ දැන ගැනීමම ලොකු වටිනාකමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ ප්‍රතිපදාවෙන් කෙරෙන්නේ දැනටමත් තමන් ළඟ තිබි දෙයක් ඇති දෙයක තියෙන වටිනාකම අඳුන ගැනීම මිසක අපි අලුතෙන් දෙයක් හොයා ගැනීම නෙවෙයි කියන කාරණයක් මං හිතන්නේ මේ අපේ ආධුනික කමඨාන් පිරිසිදු කිරීමේ වැඩසටහන් සම්බන්ධ වෙලා ඉන්න හැම දිනාටම වටිනා උපදෙස් අවවාද වෙයි කියලා මං විශ්වාස කරනවා. අපිට අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ අපිට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද ආධුනික උපදේශ පත්‍රිකාව පිරිසට මතක් කර සිටින එක. මම ඒක ෂෙයා කරන්න. යෝගාවචරන්ට ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන උපදේශ පත්‍රිකාව මුකලා තියෙනවා. ඒක නිසා වැඩි විස්තර ඕන කෙනෙක්ට ඒක පරිශීලනය ආධුනික සත්‍යමත් බව පූර්ණ කිරීමේ උපදේශ පත්‍රිකාවේ කාරණා පහක් ආශ්‍රයෙන් තමයි කාර්ය ස්වාමීන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරන්නේ. පළවෙනිම කාරණාව කියනවා නම් මම හැමදාම මතක් කරන විදිහට ඇත්තට මේ සත්‍යමත් බව පුහුණු කිරීම කියන එක කිසිම ජාති ආගම් දේශ සීමා මායිම් වලින් බාධාවක් නැතුව මානුෂ්‍යයෙක් වෙච්ච ඕනම කෙනෙක්ට ඕනම ජාතික ඕනම ආගමක ඕනම වටපිටාවක අවුරුදු 6න් ඉහළ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ඇවිදින්න සහ ඉඳ ගන්න හැකියාව තියෙනවා නම් ඒකට අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න හැකියාව තියෙනවා කියලා හැකි සංඥාව ඇති කර ගැනීම පමණයි. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එකේ ෂෙයා වෙනවා. පළවෙනිම දේ තමයි ඇත්තරම මේ සම්බන්ධයෙන් සතුමත් ඇවිදීම සහ සතුමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් අපි නිසනවනය මගින් නැති කරලා මේ සකස් කරලා තියෙන වීඩියෝස් කීපයක් තියෙනවා. එවන් දෙකක් අපි සඳහන් කරලා තියෙනවා ඒ උපදෙස් පත්‍රිකාවේ. ඒ වීඩියෝස් වලට ගිහිල්ලා ඒ මූලික උපදෙස් ලබා ගත නැති කෙනෙක් හරි, එහෙම නැත්නම් ඒ අලුත් කරගන්න හරි කෙනෙක් ඉන්නවා නම් ඒ ගිහිල්ලා ඒ ඒ වීඩියෝස් බලලා ඒවා අලුත් කරගන්න කියලා මතක් කර සිටිනවා. ඊට පස්සේ ඇත්තම වැදගත්ම කාරණාව නම් අපි මේක ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ හැම බණ අහන එක හොඳයි. ඒ වුණාට මේ ප්‍රතිපදාව පුහුණු කරන එක තමයි වැදගත්ම දේ. ඒක නිසා අපිට කොච්චර වැඩ තිබුණත් මම දන්නවා අපි හැම කෙනෙක්ම හරිම කාර්ය බහුලයි අද මේ කාලෙත් එක්ක. ඒ වුණාට අපිට කොච්චර වැඩ තිබුණත් විනාඩි 15ක් 20ක් දිනපතා හොයා ගන්න පුළුවන් නම් සතිමත් ඇවිදීමට සහ සතිමත් ඉඳ ගැනීමට ඒක තමයි අපිට අපි වෙනුවෙන් කරන්න පුළුවන්. මේ සිහියෙන් ඉන්න, එහෙම නැත්නම් මේ මුලාවට පත් වෙන ලෝකේ මුලාවෙන් ගැලවෙන්න අපි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් ඒ වෙලාව හොයාගන්න හොයාගෙන දිනපතාම පොඩි වෙලාවක් හරි මේ වෙනුවෙන් යොදන්න කියලා හැම කෙනාට මතක් කර සිටිනවා. එහෙම දිනපතා ඒ වෙනුවෙන් කාලයක් වැය කරලා සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම පැය දෙකක් පමණ සම්පූර්ණ කරාට පස්සේ සතියක් විතර ගිහිල්ලා ඒ තමන්ට ලැබිච්ච අත්දැකීම් වාර්තාවක් විදිහට තමන්ට තේරෙන විදිහට ලියන්න කියලා මතක් කර සිටිනවා. එහෙම මතක් කරලා එහෙම එහෙම තමන්ගේ වාර්තාව ලියලා ඒ වාර්තාව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අදාළ Google ෆෝරමය සහ ඊමේල් ලිපිනය දැනටමත් මම සඳහන් කරලා තියෙනවා මේ ඒ උපදෙස් පත්‍රිකාව තුළ. ඊට පස්සේ හැමදාම අද මේ අපි රැස් වුණා වගේ හැම ඉරිදා දවසකදී අපි මේ වැඩසටහන පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මුලින් තියෙන සුතානුග්‍රහයෙන් එහෙම නැත්නම් මේ කෙටි ධර්ම දේශනාවෙන් පස්සේ අපිට ඒ විදිහට ඊමේල් එක හරහා හෝ Google ෆෝරමය හරහා ලබා දෙන ප්‍රශ්න අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඒ පුද්ගලයාට ලබා දිය යුතු උපදෙස් සහ මාර්ග ඉදිරියට අරගෙන යා යුතු ආකාරය ගැන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ අතරම සතිපතා පැවැත්වෙන මේ වැඩසටහනටත් සම්බන්ධ වෙන්න කියලා හැමදෙනාට මතක් කර සිටිනවා. ඒ ටික තමයි අපේ උපදෙස් පත්‍රිකාව අපි සකස් කරලා තියෙන. දැන් අපේ අපේ වැඩසටහන ඊළඟ අංගයට මම යොමු වෙන්න කැමතියි. ඊළඟට තියෙන අපිට දැනට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න, අද දවසේ ප්‍රශ්න ටික ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ සඳහා උපදෙස් ලබා ගැනීම. ඒ සඳහා මම නදීප්ට ආරාධනා කර සිටිනවා අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහෙවට දෙස.
බොහොමත්ම පින් රාජිකා, අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අදත් අපිට ප්‍රශ්න පහක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න තුනකුත්, ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න දෙකකුත් පියානාදුවගේ රිපෝර්ට් එක ඇතුළත්. පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, කමටහන් විස්තර එක, පරයංක භාවනාව. අවුරුදු 46ක් වන මම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම දැන් මෙතනයි සතියෙන් වාඩි වුනේමි. ටික වේලාවකට පසු ශරීරයේ ඉදිරියට සහ පසුපසට පැද්දෙන්නට පටන් ගත් අතර එදෙස ටික වේලාවක් බලා සිටි පසු එය නැති වී ගිය අතර අත් සහ උරහිස් වල තදගතියක් දැනුන අතර එවිට පටවි ධාතු ලෙස මෙනෙහි කළ අතර ටික වේලාවකින් තදගතිය නැති විය. ශරීරයේ ඉදිරියට නැමුණ අතර ශරීරයේ කෙලින් නොකර සිටියෙමි. ටික වේලාවකට පසු ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනුන අතර එදෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. හුස්ම ගැනීමේදී නාසිකාග්‍රය හැකිලෙන අයුරු හා හුස්ම හෙලීමේදී නාසිකාග්‍රය දිගහැරෙන අයුරුත් හොඳට වැටහුණි. වරහන් තුළ සුළං රැල්ලේ ස්පර්ශය නොවැටහුණි. වරහන් අවසන් වටපිටේ ශබ්දයේ ඇසුනට බාධාවක් නොවිය. එහෙත් ගෙදර ළමයි කෑගසන විට පොඩි තරහක් ආවද ය තරහක් බව මෙනෙහි කළෙමි. හිත නොයෙක් අරමුණු වලට පිටගිය බව දැනුන අතර හිත නැවත මූලික කමටහන වෙත ගත්තෙමි. වරහන් තුළ මම දැන් මෙතන. එවිට නිරායාසයෙන් සිනහද පහළ විය. පාදවල වේදනා සහ හිරිවැටීම් දැනුනි. මෙලෙස හරියටම පැයක කාලයක් ගත කර තිබුණි. ගරු ස්වාමින් වහන්සේ, මාගේ ඉදිරි භාවනා කරගෙන යාම සඳහා උපදෙස් දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. වහන්සේ ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ නිවන් මාර්ගය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මේ යම් කිසි විදියක හොඳ විස්තරයක් මෙතන සඳහන් වෙනවා. එතකොට මේ විදිහට කොහොමද පුරුදු කරේ කියන එක පිළිබඳ යම් කිසි හොඳ අත්දැකීමක් මේ අහගෙන ඉන්න පිරිසටත් ප්‍රයෝජනවත් වෙන විදිහ අත්දැකීමක් මෙතන තියෙනවා. ඉතින් එක්තරා විදිහක දැන් 40 ගානක් කියලානේ පටන් ගත්තේ. එතකොට අර 40 ගානක අපි එකතු කරගත්ත දේවල් ටිකක් තියෙනවානේ. ගරු නම්බුනාම ටිකක්, දැනුම් සම්භාර ටිකක්, ඊට පස්සේ නොයෙකුත් මතක ටිකක්, ඊට පස්සේ නොයෙකුත් තානාන්තර ටිකක්, ඔය වගේ දේවල්, නොයෙකුත් මාන්න, නොයෙකුත් දිට්ටි වගේ දේවල් එකතු කරගෙන තියෙනවානේ. අනේ ටික නැවතත් අන්ලර්න් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් දැන් කෝඩින් වෙලා තියෙන අවුරුදු 40 ගානක්. එතකොට ඩිකෝඩ් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් යම් කිසි විදිහක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒක ආපහු තියුණ තත්ත්වෙට මුලට ගන්න කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි අපි මේ වඩන ප්‍රතිපදාව. එක්තරා විදිහකට අපි මේ සරලත්වයක් තුලින් තමයි මේ ලෝකෙට එන්නේ. ඒකනේ අර අපි සමහර විට අහලා තියෙනවා ඒ බෝසතාණන් වහන්සේ ඒ උප්පත්ති ලබල මම මේ ලෝකේ ජය ගන්නවා කියලා ප්‍රකාශයක් කරා කියලා. එතකොට හැම කෙනෙක්ම එන්නේ විදිහට තමයි මේ ලෝකෙට එන්නේ. නමුත් ආවට පස්සේ ඒ ගමනේ යනකොට අපිට කුණු කන්දල් ටිකක් තමයි ඉතුරු වෙන්නේ. කුණු කන්දල් ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපිට බැරි වුණ ටික අපි දරුවන්ට හරි දාන්න කල්පනා කරනවා. දරුවන්ට හරි ලව් හරි කරවන්න කල්පනා කරනවා. නමුත් ඒකිනුත් වෙන්නේ මොකද්ද? අර විෂම චක්‍රයක් කරකිනවා. දෙමව්පියෝ දරුවන්ව පාලනය කරලා දරුවන්ට මෙහෙම මෙහෙම කරන්න කල්පනා කරනවා. ඊට පස්සේ උන් ලොකු වුණාම ඊට වැඩිය තව ටිකක් දරුවන්ව පාලනය කරන්න හදනවා. ඔහොම ගමනක් තමයි තියෙන්නේ. ඇත්තටම ඔන්න ඒ දරුවන්ට පොඩ්ඩක් ඉන්න ඇරියන අඩුම ගානේ අනාගතයේදී ඒ තෙරපි වලට ගෙවන්න තියෙන මුදල හරි ඉතුරු කරගන්න තියුණා. මොකද ওই දරුවන් තුල ඒ ස්වභාවයෙන් මේ විවේකීය පහසුව තියෙනවා. නමුත් අපි නොයෙකුත් දිශාවලට දක්වන්න එහෙම නැත්නම් නොයෙකුත් විදියට තලන්න පෙලන්න උත්සාහ කරනකොට නොයෙකුත් විදියට ඔහොම කරන්න එපා, ඕක කරන්න එපා කියන වචනයක් පාසා අනර විදියට ප්‍රෝග්‍රෑමින් කෝඩින් සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහ කෝඩින් එකක් නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට මේ දෙමාපියෝ දාන අදහස් උදහස් අනුව කොහොමද දරුවෙක්ගේ මනස ටිකෙන් ටික අර තියෙන ප්‍රകൃති ස්වභාවයෙන් මිදිලා යන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්. එතකොට කරන්න තියෙන හොඳම එක තමයි ඔහෙ ඉන්න දුන්නා නම් ඉගෙන ගන්නත් ඕනේ, උඹ ඕන දෙයක් කරගෙන ඉඳපන් කියලා ඉන්න දුන්නා නම් උන් හරි හොඳට ඉගෙනගෙන වැඩ කටයුතු කරගෙන ඉඳි. එහෙම නැත්තුව අපි යම් යම් දේවල් ඔළුවට දාන්න ගියාම මෙහෙ ඔහොම නෙමෙයි මෙහෙම කරන්න කියන වාරයක් පාසා අන්න ඉතින් අනාගතයේ තව ආයෝජනයක් කරන්න වෙනවා. මොකද අන්න තෙරපි වලටත් ආයෝජනයක් කරන්න වෙනවා. ඒ දරුවන්ගේ මතුවෙන මානසික ගැටලු විසඳන්න ආයෝජනයක් කරන්න වෙනවා. ඉතින් ওই විදිහේ අරගලයක තමයි අපි හැමදෙනාම හිර වෙලා ඉන්නේ. එක්තරා විදිහක දැන් ওই අවුරුදු 40 ගානක් ඉගෙන ගත්ත ටික ඔක්කොම අතාරින්නේ කොහොමද කියන ප්‍රශ්නෙට තමයි ওই මුහුණ දෙන්නේ. එතකොට අපේ නොයෙකුත් අපිට නොයෙක් අදහස් උදහස් මතුවලා එනවා. නොයෙක් අර අපි ඔළුවට දාගත්ත දේවල් මතුවලා එනවා. ඒ මතුවලා එන පාරකට අපිට හික්මීමක් තියෙනවා. ඇත්තටම හික්මීමක් තියෙනවා. ඒ හික්මීම තමයි අන්න අර දැනුවත් භාවයක් ඇති කරගන්න. දැන් අපි හිතනවා ගෙදර ළමයි කෑ ගහනකොට අපි ඒක නොවිය යුතු දෙයක් කියලා තමයි හිතන්නේ. නමුත් ළමයි කෑ ගහන වාරයක් පාසා අන්න මගේ හිත මේ කෑ ගැහීමට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියන පරීක්ෂණයට අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට තරහක් හිතේ ඇති වෙනවා. අන්න තරහ බව දැනගන්න අවස්ථාවක් හම්බ වෙනවා. මේ කෑ ගැහීමෙන් මගේ හිත ඇවිස්සෙනවා කියන එක දැනගැනීමක් තව අවස්ථාවක් හම්බ වෙනවා. එක්තරා විදිහක අපි හිතනවා මේ කෑ ගහන එක වෙන්න ඕනේ නැහැ. ඒගොල්ල නිශ්ශබ්ද විඳිය යුතුයි කියන මතවාදයක් මතනේ ඔක යන්නේ. අනේ විදියට නැවත නැවත පරීක්ෂා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න මොකද වෙන්නේ? නැවතත් ඔය අවුරුදු 40 ගානක ඉගෙන ගත්ත දේවල් ටික අමතක කිරීමක් තමයි තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුකුත් නොකර ඉන්න වෙනවා කියලා. නෑ, ඒ වෙනුවට මේ වර්තමානයේ හැම දැනුමක්ම තියෙනවා. මේ මොහොතට මුහුණ දෙනකොට හැම දැනුමක්ම තියෙනවා. අවශ්‍ය දේවල් ටික ඔක්කොම තියෙනවා. දැන් අපි සමහර විට කියනවා දැන් අවුරුදු 4ක් ඩිග්‍රියක් කරලා ඇවිල්ලා ඒ පොතේ දැනුම ඉගෙනගෙන ඇවිල්ලා අන්තිමට ඊතම ෆැක්ටරි එකට හරි වෙන මොකක් හරි එකකට හරි කම්පැනි එකට ගිහිල්ලා වැටුණාට පස්සේ අර පොත්වල තියෙන ඒවා පාවිච්චි වෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට අර අවුරුදු 4ක් පුරාවට මොකද්ද දිනු කරලා තියෙන ශිල්පය? සමහර විට යම් කිසි පමණක අලුත් දෙයක් දැකලා ඒ දිහා බලලා ඒක පරීක්ෂා කරලා ඒකට විසඳුමක් දෙන්න පුළුවන්ද? ඒක නිවැරදිව ක්‍රියාත්මක කරවන්න පුළුවන්ද කියන දැනුමක් විතරයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. අර විදියට පොත් ගණනාවක් පාඩම් කරාට මොකද ඒවෙන් එකක්වත් ප්‍රයෝජනෙට ගෙනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ප්‍රායෝගික. ඉතින් අන්නේ විදිහේ වෙනසක් අපි තුල ඇතිවිය යුතුයි. මෙන්න මේ වර්තමාන මොහොතේ අවශ්‍ය දැනුම් සම්භාරය ඔක්කොම තියෙනවා. ඒ දැනුම් සම්භාරයට ඉඩ දුන්නාම එයා අපිව අමුතුම ගමනක අරන් යනවා. එතකොට ඔය වෙලා තියෙන දේවල් එකක්වත් නොවිය යුතුයි කියලා හිතන්න එපා. වෙලාවකට පැද්දෙනවා, වෙලාවකට තද වෙනවා, වෙලාවකට උලන් රැලේ ස්පර්ශ දැනෙනවා, වෙලාවකට හිතිවිලි වලට එහෙට මෙහෙට ඇදිලා යනවා, වෙලාවකට පාදවල වේදනා දැනෙනවා. ඔය එකක්වත් නොවිය යුතු දේවල් නෙමෙයි. ඔය අනිවාර්යෙන් විය යුතු දේවල්. එතකොට සාමාන්‍ය ඔය කයේ අපි ස්ථිරව හදාගෙන ඉඳියට මොකද මේ කය මෙහෙම හිටින්න ඕනි, කෙලින් හිටින්න ඕනි කියලා හිතාගෙන ඉඳියට මොකද ඕක ටිකක් වෙලා යනකොට ඇද වෙලා යනවා. ඕක ටිකක් වෙලා යනකොට අපිට ඕන විදිහට තියන්න බැරි වෙලා යනවා. එතකොට එතනම පරීක්ෂාවක් තියෙනවා. මේ තැනැත්තගේ තියෙන නිත්‍ය සංඥාව කොපමණද, ඒ කය පිළිබඳ තියෙන ආසාව කොපමණද, කය පිළිබඳ තියෙන මනාපේ කොපමණද. ඉතින් අපි නැවත නැවත උත්සාහ කරොත් අර කය මට ඕන විදිහට තියන්න එතනින් එහාට ගමනක් නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න ඔහේ වැක්කරෙන දීලා බලයි දින මේක ආවට ඕන විදියට වැක්කරිලා ආවව තව ටිකකින් කෙලින් වෙනවා. ඒකේ අපි පාලනයක් කරන්න අවශ්‍ය නැහැ. අන්න අර තමුන්ගේ කය තමුන්ට ඕන විදියට පවත්නවා කියන හැඟීම තමයි ඔය බිඳගෙන යන්නේ. ඒ වෙන්න වෙන්න ඉඳ දුන්නාම තේරෙනවා මේ වේදනා එනවා, මේක නිකන් අර අච්චාරු දැම්මා වගේ තමයි. එන්නේ ඒ ක්‍රියාවලියත් එක්ක ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඉතින් ඒ සාර්ථක මුහුණ දුන්න ගතියක්, ඒ පිළිබඳ හොඳ ශක්තියකින් මුහුණ දුන්න ගතියක් තේරෙනවා. ඉතින් අර නොයෙකුත් හිතිවිලි හිතට නැගිලා එනවා කියනවනේ. අන්න ඒ අවස්ථාවේදී නැවතත් මුලට අරගත්තා වගේ හැඟීමකින් තමයි කතා කරේ. එන්නේ ඒකෙත් පොඩ්ඩක් ඔය යන්න දීලා බැලුවා නම් තේරෙයි ඔය හිතිවිලි විදිහට එන්නේ අර අවුරුදු 40 ගානක් පුරාවට රැස් කරගත්ත දේවල් ටික තමයි. එතකොට අපි මුලදී ඒවා පොඩ්ඩක් දුරස් කරලා තමයි මේ වැඩේ පටන් ගන්නෙ. නමුත් ඇත්තටම නිවැරදි ප්‍රතිපදාවට යොමු වෙනකොට ඔය ටික ඔක්කොටම එන්න දෙන්න. ඔය කිය තියෙන අවුල අතරේ, ඔය කයේ තියෙන අවුල්, ඊට පස්සේ වේදනා අනම්මනම් ඔක්කොම අතරේ, සද්ද අතරේ, ළමයි කෑ ගහන ඒවා අතරේ අර හිතවිලි ටිකටත් එන්න දෙන්න. ඒ ටිකටත් එන්න දීලා බැලුවොත් ඔන්න එනවා නියම වැඩකාරයෝ ටික. ඔන්න එනවා නියම පරීක්ෂණයක්. මොකද්ද? අන්න අර ජීවිත කාලේ පුරාවට එකතු කරගත්ත මතක, ජීවිත කාලේ පුරාවට බඩට දාගත්ත දේවල්, ඊට පස්සේ ජීවිත කාලේ පුරාවට හදාගත්ත මතවාද, අපි මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වයට හරස් වෙනවා කියලා දකින්න පුළුවන්. එක්තරා විදිහක අර කාපු බීපු ඒවා ඔක්කොම වාමනේ කරන්න වෙනවා. ඉතින් කනවා වගේ නෙමෙයි වාමනේ කරන්න ගියාම ඉතින් හරි අමාරුයි. නමුත් ඒ වමනේ කළ යුතු වමනයක්. ඉතින් ඒකින්ද ඔය සිතුවිලි වමනේට හොඳට එන දීලා බලන්න මේක මොන විදිහේ පහසුවක් අපහසුවක් දනවන සුළුද කියලා ගොඩක් පරීක්ෂා කරලා බැලුවා නම් තේරෙනවා එච්චර ලේසි නෑ එයාට මුහුණ දෙන එක. නමුත් අපි ටිකෙන් ටික මේ ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට දැන් අනිත්‍ය ඔක්කොම ටික ටික බාරගෙන තියෙනවානේ. මෙයාට මෙයාවත් බාරගන්න. යාව බාරගත්තාම තේරෙනවා අන්න නියම සටනේ ඉන්නේ. එතකොට තමයි තමුන්ගේ තියෙන ඇබ්බැහි ටික නිරූපණය වෙලා ඉන්නේ. එතකොට තමයි තමුන්ගේ තියෙන අතීතේ දන්නේවත් නැති, මතකේවත් නැති දේවල් කොහොමද හිතට නැగిලා 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 එන්නේ කියලා දකින්න පුළුවන්. සමහර විට කුඩා කාලේ වෙන් වෙලා ගියපු තැනත්තේ දැන් මතකත් නැහැ. නමුත් ඔන්න ටික වෙලාවක් යනකොට හිතට නැగిලා 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 එනවා. මේ තැනත්තාවම නැවත 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 මතක් වෙනවා. අන්න අර අපේ හිතේ තුල අල්ලගෙන තියෙන දේවල් ටිකෙන් ටික නිදහස් වෙවි යනවා. අර කෝඩ් වෙලා තියෙන දේවල් ඩී කෝඩ් වෙවි ටිකෙන් ටික ගලාගෙන යනවා. අර බඩ ඇතුලේ තියෙන කුණු ජරාව ටික වාමනයක් විදිහට ටිකෙන් ටික පිට වෙලා යනවා. අන්න ඒ වාමනයට වැඩි වැඩියෙන් ඉඩ දෙන්න කියලා අපි කියමු.
එවැනි වார்த்தාව ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනාව. මම භාවනා ආසනය මත පහසුවෙන් වාඩි වී දැස් පියාගතිමි. දැස් වැසූ විටම මුහුණ පුරා පටලයක් මෙන් වේදනා රසක් දැනෙන්නට විය. හුස්ම ඉන්පසුව දැනුනි. ක්‍රමයෙන් සිතුවිලි නොකැඳවාම එන්නටත් නොකියාම යන්නටත් පටන් ගති. මොහොතකට පෙර මතකයෙන් මෙන් වැදගත්කමක් නැති උඩා කාලයේ සිදුවීම් පවා විටක මතක් වේ. ක්‍රමයෙන් සිතුවිලි ඉවත් වී උස්ම දෙස අවධානය යොමු වේ. ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී කම්පණය වන මාංශ පේශි මෙන්ම දිරාගිය තරප්පු පෙළක් නැගීමේදී ඇතිවන කිරිකිරි ශබ්දය මෙන් ඇටකටුවලට ඇතිවන කම්පනයද මට දැනේ. මද වේලාවකින් නින්දගියා වැනි තත්ත්වයකට පත්වන අතර එයින් අවදිවන විට සිරරොපනා ඇතිවන කම්පන ධාරාවක් ප්‍රකට වේ. ඒ ක්‍රමයෙන් අප්‍රකට වේ. යළිත් හුස්ම දෙස අවධානය යොමුවන අතර ආශ්වාස සමග ඉහළටත් ප්‍රාශ්වාස සමග පහළටත් ගමන් කරන කම්පනයක් දැනේ. යළිත් නින්දගියා වැනි තත්ත්වයකට පත්වේ. මෙසේ වරින්වර සිදුවේ. මෙසේ පැයක් පමණ භාවනා කළෙමි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, වාර්තාවෙම තව දිගුවක් විදිහට ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. ඒකත් මං කියන්නද ස්වාමීන් වහන්සේ මේකම?
කියන්න කියන්න.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්, වැඩසටහන මෙහෙවන පින්වත් කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරමින් සටහන් කරමි. භාවනා කිරීම ආරම්භ කර නොදැනීම වසරක් පමණ ගෙවී ඇත. ජීවිතයේ මහත් වෙනසක් සිදුව ඇති බව දැනේ. දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් අඩුපාඩු සකස් කර ගැනීමට, ඇබ්බැහි වලින් මිදීමට, පිරිසිදු සිතක් ඇතිකර ගැනීමට සැලසුම් සකස් කළෙමි. රබර් බෝලයක් දිය යට සඟවා ගැනීමට ගන්නා උත්සාහයක් මෙන් කෙටි කලකදී නිරුත්සාහයෙන් පරණ පුරුදුවලටම ඒමෙන් කලකිරුණු සිතෙන් වාසය කළෙමි. නමුත් දැන් සිත සිතුවිලි ඔස්සේ දුහන ගතිය බොහෝ දුරට පෙරට වඩා අඩු වී ඇත. සැලසුම් නොකරම ඇබ්බැහිවල බලය අඩු වී ඇත. ඕනාවට වඩා සංවේදී වන බව නිසා සිත පීඩාවට පත්වීමෙන් වළකා ගැනීමට පොත්පත්තර නිවුස් ආදියෙන් වැළකී සිටියෙමි. නමුත් දැන් එම කම්පාවීමේ දුක්වීමේ ගතිය අඩු වී ඇති බව මට දැන් දැනේ. එය පරීක්ෂා කිරීමට මම විටක ෆිල්ම් එකක් ආදිය නරඹමි. සිත සලිතවන දෙයක් පෙනේවි යයි විටක බියක් මතුවී ආවත් එවැනි සලිත බවක් නැති බව අත්දකිමි. ගෘහ ජීවිතයේදී දින ගණන් නුරුස්සා බවින් සිටි සිදුවීම් වලදී පෙරදාමෙන් නුරුස්සා බව පැමිණියත් විනාඩි ගණනකදී එය අමතක කර සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට හැකිවේ. මේ වෙනස්කම් නිරායාසයෙන්ම සිදුවීම පුදුම සහගතයි. පීඩාකාරී බව වෙනුවට සැනසීමක් සිතට දැනේ. මෙම මහඟු ධර්ම දානමය වැඩසටහන දිගු කාලයක් සිදු කිරීමට හැකි වේවායි මම පතමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන්.
හොඳයි. එතකොට දැන් ඔය කිව්ව කොටස් දෙකම ඇත්තටම එකම වාර්තාවක දෙපැත්තක් තමයි ඔය නිරූපණය කරන්නේ. එතකොට ඇතුලේ ප්‍රතිපදාවක් වඩනවා, ඒකෙන් බාහිර ලෝකේ ප්‍රොජෙක්ෂන් එක වෙනස් වෙනවා, තමන්ගේ වටපිටාවට තියෙන ප්‍රොජෙක්ෂන් එක වෙනස් වෙනවා. එතකොට ඔය කොටස් දෙකක් විදිහට ඉදිරිපත් කළා තියුණාට මොකද අර මුල් කී වාර්තාවේ අර පරයන්කය පිළිබඳ කී වාර්තාවෙත් ඔන්න ඔය කියන කතාවම අඩංගු වෙනවා, ඔය කියන පරිවර්තනයේම අඩංගු වෙනවා. අනේ ඒක පෙන්නන්න කිය මං හිත ඉන්නකොට තමයි දෙවනි කෑල්ල කියවුනේ. දෙවනි කෑල්ල එතකොට හරියටම අරකේ බාහිර නිරූපණයක් විතරයි, අරකේ ප්‍රොජෙක්ෂන් එකක් විතරයි. ඇතුළත ප්‍රතිපදාව ගැන කියපු කොටසෙන් අනිවාර්යෙන් ඔය දෙවන කියන පරිවර්තනේ නිරූපණය වෙනවා. ඉතින් එක්තරා විදිහක දැන් මන් දන්නේ නැහැ මොකද්ද මේක කියලා. දැන් කලින් ගෙනහලා නවත්තපු තැන තමයි ඔය. දැන් එදත් ඕකම වුණා. දැන් නිකන් නදීප් මහත්තයා නිකන් අපිට අනම්මනම් නිකන් මේ වාර්තා තෝරලා දානවද කියලා ප්‍රශ්නයක් මතුවේ. දැන්
නෑ ඔරිජිනල් එක
කලින් ගෙනහලා නැවැත්තිය ඔතනනේ. ඉතින් ඔතන නැවැත්තිය. එතකොට නිකන් මේ කවුද මේ කතා කරන්නේ? එතකොට මේ මොකද්ද මේ ධර්මය කියලා හරියම අමුතු පුදුම දෙයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ නිකන් මේ ගස්කල් කතා කරනවා වගේ, නැත්තම් මේ වටපිටාව කතා කරනවා වගේ, මේ ස්වභාව ධර්ම කතා කරනවා වගේ. එතකොට මං කලින් කිව්වේ මොකද්ද? මෙන්න මේ හිතවිලි වල ගලණයක් තියෙනවා. ඒකට ඉඩ දෙන්න, ඒ වාමනයට එළියට එන්න ඉඩ දෙන්න කියලා තමයි මං කලින් නැවැත්තුයි. එතකොට එන්නේ ඒ වාමනේ ගැන තමයි ওই දෙවෙනි වර්තාවේ තියෙන්නේ. මොකද අන අර කුඩා කාලේ මතක නන්නා අඳුරන පුද්ගලයෝ නොයෙකුත් සිදුවීම් අපේ හිතට නැగిලා 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 එනවා. එතකොට මුකුත්ම කරන්න දෙයක් නැහැ. මුකුත් කරන්න දෙයක් නැහැ. දැන් මේ වார்த்தාව කියවලා බැලුවොත් මුකුත්ම කරපු කතාවක් නැහැ ඔතන. කවාරි වෙලා ඔහේ ඉඳලා තියෙනවා. ඉන්නකොට නොයෙකුත් කයි කතන්දර ගොඩාක් මතුවෙලා 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 ඇවිල්ලා තියෙනවා. ඒ මතුවෙන හැම දෙයකටම යාගේ ගමන යන්න ඉඩ දීලා තියෙනවා. එතකොට අර එන්නෝ යන්නෝ තමයි. එන්නෝ යන්නෝ තමයි. එතකොට ටික වෙලාවකින් ඉබේම නැති වී ගියා කියලා සඳහන් වෙනවා. ඉබේම මාව හුස්මට ඇවිල්ලා වැටුණා කියලා සඳහන් වෙනවා. ඉබේම මාව යම්කිසි කම්පැනියකට ගියා කියලා සඳහන් වෙනවා. ඉබේම මාව නොදන්න තැනකට ගියා කියලා සඳහන් වෙනවා. ඉබේම මාව නැවතත් දන්න තැනකට ඇවිල්ලා වැටුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ, මුකුත් නැහැ. මේ මොඩිකා පොඩ්ඩක් නිකන් පටන් ගන්න කාලේ තමයි ඔය අමුඩයක් ගහගෙන පොඩ්ඩක් හේට මෙහෙට දඟලන්න තියෙන්නේ. නමුත් එතනින් එහාට ඒ වැට පොඩ්ඩක් පැන්නට පස්සේ සමහර විට සති දෙක තුනෙන් කෙනෙක් පයින්නවා, සමහර විට මාස දෙක තුනෙන් කෙනෙක් පයින්නවා. දැන් මේක අවුරුද්දක පරිවර්තනයක් මේ වාස්තාවේ තියෙන. එතකොට අන්න එතනින් එහාට පැනනට පස්සේ හරි ලේසි මේ වැඩේ. මුකුත්ම කරන්න නැහැනේ. ඔහේ වාඩි වෙලා ඉන්නේ විතරයි. ඒ ඉන්නකොට ඉතින් අරක එනවා, මේක එනවා, අරක එනවා, මේක එනවා, අරව යනවා, මේව එනවා. ඕම 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 යන ගමනක් තියෙනවා. යන ගමනක් තියෙනවා. එතකොට ඒ ගමනට ඉඩ දීලා දරාගෙන ඉන්න පුළුවන්ද කියන පරීක්ෂණ විතරයි. වෙන මුකුත් නැහැ. වෙන මුකුත් නැහැ. සක්මනේත් ඕකයි, වාඩි වෙලා ඉඳියත් ඕකයි, එදිනදා ජීවිතෙත් ඕකයි. වෙන මුකුත් ඔතන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ළඟම තියෙනවා. මේ ළඟම තියෙනවා. මේ අකුන්ට පේන්නේ නැහැ නේ කියලා කියනවා. අන්න ඕක ගැන තමයි කියන්නේ. ඉතින් මොකක් හරි අල්ලගෙන ඉන්න තාක්කල් අපිට පේන්නේ නැහැ. අපි දෙයක් අල්ලගත්තොත් ඒ දේ මත අපිව මෙෂ වෙනවා. ඒ දේයින් අපිව ප්‍රමාණ වෙනවා. එතකොට අතෑරලා බැලුවොත් මේ නිවනම තමයි තිබිලා තියෙන්නේ. ළඟම තමයි තිබිලා තියෙන්නේ. ළඟම මේ ජීවිත පරිවර්තනේ, තමුන්ගේ ජීවිතේ නිවැරදි දිශාවට ගමන් කිරීමක් තිබිලා තියෙනවා. අන්න ටිකෙන් ටික ඒක අත්දකිනවා. ටිකෙන් ටික අපිම අඳුර ගන්නවා මම මේ ඉඳලා තියෙන්නේ මේකෙම තමයි කියලා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ළඟම තියෙන, මේ කනගාවම තියෙන මේ මිනිසුන්ට පේන්නේ. මේ මිනිසුන්ට පේන්නේ කියනවා මේ භවසෝතේට අනුව ගමන් කරන. මෙන්න මේ ලෝකෙට අනුව ගමන් කරන මිනිසුන්ට මේක පේන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කියලා කියනවා. එක්තරා විදිහක හාස්‍යයෙන් කියනවා වගේ තමයි හිතෙන්නේ. නමුත් මෙන්න මේ කියන කතාව තමයි කියන්නේ. එතකොට අර ඔය කියපු පරිවර්තනීය ඔය හිතවිලි වල ගලණයට ඒවට ඉඩ දීලා බලා ඉන්නවා කියන පරිවර්තනීයම අන්න අර අනිත් කොටසේ සඳහන් වුණා. තමන්ගේ ජීවිත පරිවර්තනය කියන්නේ ඕක තමයි. අබ්බැහි වලින් ඈත් වෙලා ඉන්න ප්ලෑන් කරනවා. අබ්බැහි ඒ ප්ලෑන් කඩාගෙන නැවතත් මතුවලා එනවා. ඒ වගේ තමයි. මොකද හිතවිලි වල වලින් ඈත් වෙලා ඉන්න ප්ලෑන් කරනවා. නමුත් හිතවිලි අන්තිමට ඒ ඈත් වෙච්ච එක කඩාගෙන ඇතුළට වදිනවා. ඇතුළට වැදිලා තමුන්ට මේක පාලනය කරන්න බෑ. ඔහේ ඉන්න දීලා බැලුවොත් අන්න අබ්බැහි ඇවිල්ලා නොයිකුත් අමුඩ ගහගෙන නටලා නොයිකුත් ඔයිල් දඟලලා අන්තිමට අන්තිමට අබ්බැහිම ඉවත් වෙලා යනවා. ටීවී නොබල ඉන්න ප්ලෑන් කරනවා. ඒ සමාජ ඒ කතිකාවලට නොගිහින් ඉන්න ප්ලෑන් කරනවා. එහෙම තමයි මුලින් පටන් ගන්න. එහෙම එහෙම කරනකොට අන්න දවසක ටීවී බලලා බැලුවොත් ටීවී එක ඇති දෙයක් නැහැ. ටීවී එක ඇති දෙයක් නැහැ. ටීවී බලලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් දවසක් එනවා. අන්න ඒ පරිවර්තනේ තමයි තියෙන්නේ. ඉතින් අර සිතිවිලි වලට එන්නේ නැතුව වැට ගහගෙන ඉඳලා නොයෙකුත් වෙන වෙන සද්ද වලට එන්නේ නැතුව වැට ගහගෙන ඉඳලා එහෙම එහෙම පටන් ගන්න ප්‍රතිපදාව අන්තිමට දවසක වැට ගලවලා දැම්මොත් වැට ලෙහලා දැම්මොත් අනේ එතකොට මේකේ ඇති ප්‍රශ්නයක් නෑ. අපි වැටක් ගහගෙන ඉන්න තාක්කල් හැම වෙලේම අපි යම්කිසි අනතුරක් පිළිබඳ හැඟීමක් සමග තමයි ඉන්නේ. මොකද හේතුව අන්න වැටෙන් ඇතුළේට කරදරයක් වුණොත් මම කැමති නෑ. මට හානියක් වුණා. ඉතින් අර බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා ඒ බ්‍රාහ්මණ තරුණයෙක් ඇවිල්ලා අහනවා මෙන්න මේ විදියට මහා ගං වතුරක් ගලාගෙන එනවා. මේ විදිහට මේ සත්‍යව මහා ජලපහරකට සුනාමියකට වගේ එකකට අහු වෙලා යනවා. එතකොට මොකද්ද ඔබ වහන්සේ දෙන විසඳුම? මොකද්ද මේ සත්‍යයන්ට ඔබ වහන්සේ දෙන ආරක්ෂාව? කෝකද මේ සත්‍යයන්ට ආරක්ෂිත භූමිය කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? අකිංචනං අනාදානං, කිසිවක් අල්ලා නොගැනීමත් කිසිවක එළිලා නොසිටීමත් තමයි මං කියන ආරක්ෂිත භූමිය. ඒ කියන්නේ මොකද්ද? ගං වතුරේ ගහගෙන යන්න කිසිම දෙයක් නැහැ. එතකොට ඉතින් මොන ගං අතුරාවත් ප්‍රශ්නයක් නැහැ. ගාගෙන යන දෙයක් තියෙනවා නන්නේ ගම් වතුරෙන් අනතුරක් එන්නේ සුනාමියකින් අනතුරක් එන්නේ. එතකොට මේ කය කියලා දෙයක්වත් ගහගෙන යන්න නැහැ. ගාගෙන යන්න නැහැ. මගේ කරගෙන නැහැ. එතකොට මොන ගම් වතුරාවත් මොන සුනාමියාවත් මොන කොවිඩ් ආවත් මොන ලෝ භූමිකම්පාවත් මොන ගිනි කඳු පිපුරුවත් දෙයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අන්න අන්න ඒ විදිහේ විසඳුමක් තරහා තමයි යන්නේ. ඉතින් ඒකින් හින්දා ඔය පරීක්ෂණේ හොඳයි. දැන් ඉතින් දැන් කැමති උනත් නැකමැති උනත් වැඩේ යනවා. දැන් ඉතින් පරක්කු වැඩි. දැන් ඉතින් යන්නේ ඔය කොයි දිහාවටද කියලා තම තමුන්ටම තේරෙනවා ඇති. ඉතින් දැන් ඔය යන ගමනට තව තව වැඩි වැඩියෙන් ඉඩ දෙන්න. එතකොට තව තව සියුම් විදිහට ඇබ්බැහි එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න කොහොමද විසඳෙන්නේ කියලා අත්දකින්න පුළුවන්.
ඊළඟ වතාව සොයින් වහන්ස සිංහල වචනත් මිශ්‍ර කරලා ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළා තියන්නේ ඒක කීමට අවසරයි. අවසරයි ස්වාමින් වහන්ස, since I am not very fluent in typing in Sinhala, using English fonts, kindly reply in Sinhala. Satimat Sakmana. I start by standing still and scanning through the body and then walk observing left and right foot. Later, this expand into Ussanava, Genyanava, Tiyanava. After around 20 steps, Sakmana happens naturally. I can feel all the tiny movement on the foot, how the fingers stretch when it is in the air, the coldness of the air in between toes and the warmness of the toes, etc. After observing this, today I could not feel the upper part of the body, but attention was on the functioning of the bottom part of the leg from the knees downward. Observed that at any time while walking, one knee bends while the other one is straight. Attention went back to the foot and was observing the ativana nativana nature of the sparsha on the foot. Body felt very light and the sparsha at the foot on the floor was very prominent and heavy. Did sakmana for 45 minutes. Satimat paryankaya. I started observing the breathing and could distinguish between in and out breath in a short time. Was noting some breaths were long while some were short, and then the breath became very light. It became very joyful watching the breath, which was very light, cold, and at the same time I started seeing a white light. This was like a tube light which is starting to light up but goes off and on during the first few seconds. Suddenly, the body down from the hip felt like a big rock, and I felt as if it was being pulled down by the weight, while whilst another part was being pulled up towards the light. I got up after sitting for an hour. Once the alarm rang. A separate note, Swami Nansa. I have been practicing for over a year post attending Venerable Dhammajiva Thero's 2020 retreat in Melbourne. When I started, I was practicing walking first, but every time I go to sit in, tend to fall asleep. So I lately started sitting first and walking second, which seems to be working. Looking forward for Pinnath Swain Vahansa's guidance to improve and correct mistakes in the practice. Many merits to all the Swain Vahansa at Nissaranamane and organizers for this great opportunity. Therwan Saranai. End of the report, Swain Vahansa.
හොඳයි. එතකොට දැන් උත්තර මේ මේ හොඳ සක්මනේ හොඳ විස්තර සහිතව හොඳ ඕජස සහිතව යන අවධියක් තමයි තියෙන්නේ. එතකොට ඔය කියන විදිහට පොඩි 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 විස්තර තොරතුරු ගොඩාක් නිරීක්ෂණය කරන්න පුළුවන් තරමට මෙන්න මේ සක්මන හොඳට විස්තර සහිතව පේනවා. එතකොට මේ අංශු අංශු වශයෙන් ගොඩාක් විස්තර තොරතුරු දකින්න පුළුවන්. එතකොට අපිට වார்த்தාවක් විදිහට ගත්තාම ගොඩක් ඕජස තියෙනවා. එතකොට ඒ අවධියක් තමයි ඔය පහු කරමින් ඉන්න බව පෙනෙන්නේ. එතකොට ඒ කටයුත්තට හොඳට ඉඩ දීලා තමන්ගේ ඉන්වෝල්මන්ට් එක ටික ටික අඩු කරලා බැලුවා නම් කොහොමද මගේ හිත මේ සියුම් සියුම් ඩීටේල්ස් වලට පැන පැන යන්නේ කියලා. අන්න ඒ විදිහේ වෙනසකට තව තව අපිට ඉඩ දෙන්න පුළුවන්. දැන් මෙයා මේ කියන්නේ අපේ විස්තර සහිතව පේනවනේ අපිට. ඒතර පේනකොට අපේ පාලනය පොඩ්ඩක් අඩු කරලා බලනවා තව තව මේක කොයි විදිහටද අපිට විස්තර පෙන්වන්නේ. තව තව කොයි විදිහටද මේ සක්මන පිළිබඳ නොයෙකුත් පැතිකඩ අපිට පෙන්වන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට ඇත්තටම අපි එක එක එක්කෙනාට මේ පැතිකඩ සමාන නැහැ. එක එක්කෙනාට විවිධ ආකාරයෙන් තමයි පැතිකඩ පෙන්වන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ ආකාර 11කට පෙන්නනවා. එතකොට ඒ ආකාර 11 හැම පැතිකඩක්ම අපිට පෙනේ කියලා එහෙම ස්ථිර නිගමනයක් නැහැ. ඒ වෙනුවට එක එක්කෙනාට පෙනෙන පැතිකඩ තියෙනවා. පෙනෙන පැතිකඩ තියෙනවා. ඒ පැතිකඩ වලට අනුව ඉතින් විවිධ දිසානති වලින් ඒ තනතර දකින්න පුළුවන්. එතකොට 11න් යම් කිසි පමණක් යාට පෙනෙන වෙන්න පුළුවන්. අන්න ඒ පෙනෙන විස්තර තොරතුරු ගැන තමයි ඔය කියන්නේ. එතකොට ඒ ස්වභාවික ගලණෙට ඉඩ දුන්නොත් එයාට අවශ්‍ය ටික පෙනෙනවා. ඒ අවශ්‍ය ටික පෙනෙනවා. එන්නේ අවශ්‍ය ටික පෙනුනහම ප්‍රමාණවත්. දැන් අර යම් කිසි පරීක්ෂණයක් පිළිබඳ විස්තරයක් සඳහන් වෙනවා. මේ ඔබට පෙනෙන රතු පාටයි මට පෙනෙන රතු පාටයි දෙකම එකද කියලා. එතකොට මේ කියන කතාව පොඩ්ඩක් හිතලා බලන්න. අපි රතු කියලා මොකක් හරි ලේබලයක් දාගෙන ඉන්නවා. එතකොට මේක තමයි රතු කියලා අපි අඳුනගෙන තියෙනවා. එතකොට රතු කියන එක ඇත්තටම සුභා නියම රතු කියලා දෙයක් අපිට හඳුන්වන්න පුළුවන් හැකියාවක් නැහැ. රතු කියලා ලේබලයක් අපි ගහනවා යම් කිසි දෙයකට සම්මතයක් ඇති කරගන්නවා. නමුත් කෙනෙක්ට සමහර විට රතු කියලා පෙනෙන දේ නොවෙන්න පුළුවන් තව කෙනෙක්ට රතු කියලා පෙනෙන. එකම මේ දේ දිහා බලන්නේ. එතකොට එක්කෙනෙක්ට රතු කියලා පෙනෙන දේ තව කෙනෙක්ට රෝස පාටට බරව පේනවා වෙන්න පුළුවන්. දැන් වර්ණන්දතාවය කියලා එකක් තියෙනවා. එතකොට කොහොමද පේන්නේ රතු කියලා? වෙන එකක් නේ. එතකොට පේන්නේ කොහොමද? ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට අර තැනත්තට කෝකද රතු එතකොට කියලා හිතලා බැලුවොත්, ඒ තැනත්තට වෙන පාටක් තමයි රතු. ලෝක සම්මතයට වෙනස් වෙච්ච රතුවක් තමයි එතනතර තියෙන්නේ. අන්න ඒ වගේ අපි මේ සම්මත හදාගත්තට සම්මතේ ස්ථාපිත කරන්න හැදුවට අපේ එක එක්කෙනාගේ පැතිකඩ වෙනස්. දැන් එකම සිදුවීම සමහර කෙනෙක්ට ද්වේෂය ඇති කරද්දී තව කෙනෙක්ට රාගය ඇති කරනවා. ତොර මේ දෙදෙනාම එකම ස්වභාවයේ ඉඳී. නමුත් කෙනෙක්ට ද්වේෂය ඇති කරද්දී තව කෙනෙක්ට රාගය ඇති කරනවා. එන්නේ වාගේ අපිට විවිධ අපිට යුනික් වෙච්ච පැතිකඩ තමයි තියෙන්නේ. එතකොට අන්නේ පැතිකඩ පිළිබඳ විවේකයක් පහසුවක් තමයි දීලා තියෙන්නේ. ඊළඟට දැන් වාඩි වෙලා ඉන්නකොටත් ඒ වගේම නොයෙකුත් දේවල් ටිකක් පෙන්눔 කරලා තියෙනවා. එතකොට අර සුස්ම පෙනිලා තියෙනවා. ඊට පස්සේ මේ ශරීරය කොහොමද නිකන් ලොකු නිකන් ගලක් වගේ බර වෙලා ගියේ කියලා අන්නේ විදිහට නොයෙකුත් පරිච්ඡේද පසු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ එකක්වත් වැරදිනා පැටලුණා කියපු විදිහට ගන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකීව ඉඳලා බලන්න. දැන් මේ විදිහේ මොකක් හරි පරිවර්තනයක් යනවා නම් අතරමැද නැගිටින්න එපා. පැයේ බෙල් එක වදින්න පුළුවන්. නමුත් ඒ අතරමැද නැගිටින්න එපා. නැගිට්ට ගමන් මොකද වෙන්නේ? අරක කැඩිලා යනවනේ. දැන් අපි හිතමු මේ ඔය දැන් ගලක් වගේ වේගෙන යනවා. එතකොට ඒ පරිච්ඡේද ඉවර වෙනකන් ඉන්න. ඒ පරිච්ඡේද ඉවර වෙන්නේ සමහර විට එක දැන් මෙහෙම ඇඟිල්ලකින් වගේ පටන් ගන්නවා. නන ටික තද වේගන ඇවිල්ලා මුළු කයම නිකන් කළු ගලක් වගේ බර වෙලා තද වෙලා හිටිනවා. අන්තිමට ඇවිල්ලා හිස් මුදුනට වෙනකම පිරිලා ඇවිල්ලා එකපාරට සම්පූර්ණ නිවිලා යනවා. සහැල්ල වෙලා යන ඔන්න වගේ විවිධ විදිහට ඕක පෙන්눔 කරනවා. එන්නේ පෙන්눔 කරන අවස්ථාවලදී ඒවට හරසෙන්න එපා. ඒවට හොඳට ඉඩ දීලා බලන්න මේ පරිච්ඡේද ඉවර වෙනකන් ඉඳලා නැගිටින්න පුළුවන්ද කියලා. ඒ විදිහට ඒ කඩයිම පහු කරනකන් ඉඳලා නැගිටින්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට ඔය සක්වන පරියන්ක දෙක මාරු වුණා කියලා සඳහනක් තියෙනවා. ඒක ගැටලුවක් නෑ, තමුන්ට පහසු විදිහට කරන්න. නමුත් ඔය නිින්ද කියනවා නම් නිින්දද කියලා හොයලා බලන්න ඕනේ. සමහර විට හොඳට සක්මන් කළා පරයන්කකට ගියපු ගමන් කෙලින්ම ගිහිල්ලා අතාරිනවා වෙන්නම කොහෙවත් තැනකට. එතකොට අපිට හිතෙන්නේ අයියෝ මේ කම්මැලි වෙලා නිින්දර ගියා කියලා. නමුත් ඒක නිින්දක්ද කියලා පරීක්ෂා කරගත යුතුයි. නිින්ද හරහා යන ගමනක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. එතකොට සමහර විට ඇත්තටම නිින්දක් වෙන්නත් පුළුවනි. නමුත් ඔය කියන විදිහට සක්මන් ඉවර වෙලා පරයන්කට ගිහාමනේ ඔක එන්නේ. එතකොට නිින්දක ස්වરૂපේ අඩුයි ඕක. එතකොට ඒ අත්දැකීම නැවත නැවත යොමු වෙලා බලන්න මේ කියන්නේ මම ඇත්තටම නිින්දක් ගැනද? ඇත්තටම මේ නිදි ස්වරූපයක් ගැනද මම මේ කතා කරන්නේ කියලා පොඩ්ඩක් පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ පරීක්ෂාව සඳහා තව විස්තර තොරතුරු මදිගතියක් තියෙනවා. එතකොට දැන් මාරු කරලා තියෙන හින්දා ඒක කොහොමත් ඇවිල්ලා නැහැ. නමුත් ආපහු ඒ අත්දැකීමකට මුහුණ දුන්නොත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මෙන්න මේ කියන කතාව දවස් කිහිපයක් තිස්සේ මම මේ නිින්දක්ද ඇත්තටම කියන එක නැවත පරීක්ෂා කරගත යුතුයි.
Awesome. So, an answer. Next report actually came from the Viana Dua with her colorful picture. I just shared the screen. Mindful worshipping Buddha and chanting Gatha. When I focus on my voice while chanting Gatha, I noticed the voice starts from my throat. My tongue was moving and sometimes it touches the upper walls of the mouth. Sometimes it rolls up. I also felt my saliva. I felt the air touches the walls of the mouth. I was listening to my own voice mindfully. And then we have a nice picture underneath that saw in the answer. I guess it's with a wave function. She was listening. That's the end of the report, Sarnas.
Okay, so she is reporting about mindful speaking. When you talk also, you can be mindful how this thing is working. And you will see all these little details, how your voice is starting from your throat and how it is moving up and how your tongue is facilitating different voices out. So all these things you can notice, and these are very very valuable information when it comes to mindfulness. So when you focus your attention like this, sometimes you will feel that you are talking, maybe some other person is talking, and you are just observing your movements in your mouth. So somebody else is doing the work for you and you are just standing in a side observing. Even when we preach, when we do Dhamma talks, we sometimes even feel like that. Our body is talking. The body is talking, it's doing all the work, and some words are going out, some message is going out, but maybe I am standing in a side. I'm standing in the side of the preacher. So these things are natural to a practitioner. It's like more like some other, the universe or the Dhamma is talking. Dhamma is giving its message and you are just not a part of it. So if we are self-centered, then we think, I am doing this. This is mine. This is what I say. All these things are just initial part of your thinking pattern. But when you practice more and more, when you experience more and more, you realize although the voice is there, although the words are going out, probably I am not talking. Probably somebody else is talking through me. Like that, this Dhamma is working, this nature is working, and you are just not a part of it. This is what we try to realize. We try to realize that something is going on, but it's not yours. You don't have to worry about it. It's not up to you to decide whether this process is under your control. So that's how we practice. Even when some people talk, sometimes I feel like their mouth is blah, 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 blah. And I don't hear even the words. I just focus on how they talk, how they speak, how they try to emphasize on the message that they want to give. but the listener is not there. So how to communicate, how to tell them a message? Because the listener is mindful. Listener can see whether this person is truly talking about something valuable or talking about something that's not valuable. Something that whether his mind is lost or not, we can feel. So if the mind is lost, then no point of listening to that person. No point of listening to that message. It's a waste of time. So we just watch the person that's talking. Somebody is talking, blah, 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 blah. And you can just shake your head just to let them know that they have your attention. But your attention is somewhere else. Your attention is in more important things. What is the more important thing? It's the present moment. It's the process that is going on currently. So you can just be mindful and see how these things are working. It's like robots giving you messages, robots talking, and you are just not a part of it. You just become mindful and you just stay in bliss. You just stay in your peace of mind and somebody else is talking. They try to convey this message. They try to emphasize on certain things. They try to create fear in you. Even especially when it comes to television, when it comes to news, they always try to, you know, emphasize on certain things. They always try to tell that be careful. This COVID pandemic is spreading here and there. You have to stay extra careful. All these things are for a listener. If there is no listener, then there is no message. So this is the way we are practicing. So you can't say it'll come within a day or two, but you can of course practice again and again and again and see whether this person is talking about something valuable, that he is giving some valuable message. If not, you are lost. You can't take the responsibility because the speaker have to take a certain responsibility of the things that he is talking. If he is talking here and there, if he is beating all the bushes around, then we don't have a responsibility to listen to them. So it should be a short and simple message that they are conveying. So this is the way of practice. And for Viana, we suggest we can encourage her to continue this way. We can encourage her to practice this way. And when she's becoming more and more experienced with the practice, she will realize more and more things on her own. On her own. Okay, so with that, we will end. And probably we can give her a homework, some kind of a mindful activity.
Asarai Swamin Nahansa, would you like to talk to Viana too, if she present?
Sure, is she here today? Connected?
Yeah, I can see her, ma'am.
Avasarai Swami Nohansa.
Oh, innan.
ඔව් ස්වාමීන් වහන්සේ මේ අපිට මේ රෑ මේ පොඩ ඇහැරිලා හිටියා ඒ වුණාට වෙලා ගොඩක් වෙලාට යරි නිින්ද යන අපිට රෑ 10යි මෙහි දැන් ඇහැරිලා නම් ඉන්නවා කතා කරන්න ඕනි කියලා මොකද්ද තියෙනවයි කියලා කියනවා කියන්න බෑ ස්වාමීන් වහන්සේ බලන්නම් පොඩ්ඩක් කියන්නකෝ දැන්
Viana, can you say something? Just speak a few words and so we can hear your voice.
Okay.
Probably not a good time.
Yeah, not a good time. So, answer it for
And we received the her report and a nice drawing as well, and very nice.
දැන් මේ මේ ටිකට කලින් ප්‍රැක්ටිස් උත් කරා මේ ස්වාමීන් වහන්සේ කියන එක
දැන් ඉතින් ඔය වයසට ඉතින් නිදිය ගන්නත් එපා අප්පා 10 කියන්නේ හොඳ වෙල වැඩිපුර ගිහිල්ලා වෙලාව
නෑ ස්වාමීන් වහන්සේ කොච්චර කතා කරනවද කියනවා නම් මේ මට ඇත්තටම මගේ සතිය නම් නැති වෙලා තියෙන්නේ දැන් මොකද ගෙදර ඉඳන් මේ ඔක්කොම අපිට මෙහෙ මේ ලොක්ඩවුන් මේ මගේ සතිය දැන් නැති වෙලා තියෙන එච්චරට කියවනවා ඒත් ඕන වෙලාවට කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ ළමයි ඉන්නකොට හොඳයි කමටහන් දෙන්න. දැන් ඔය මේ දැන් ඔය පැන්ඩමික් එකත් එක්ක දැන් Zoom කට්ටියට වෙච්චා කර දැබ්බ සෑහෙන ගානක් තියෙනවා. මේ ළමයි ඇවිල්ලා කොහේ සමහරලාට මේ කම්පියුටර් උඩින් ඔලුව දානවා, මේ මේ කැමරාව උඩින්, මේ කියන්නේ නිකන් වවුලල් එනවා වගේ ඔලුව දාලා බලනවා පොඩි උන් සමහර වෙලාවට. ඉතින් හොඳයි, දෙමාපියන්ට හොඳ පරීක්ෂණේ.
අදත් මං හිතන්නේ නෑ ස්වාමීන් වහන්සේ සමාවෙන්න.
කමන්නේ අපිට ලියල වෙලා තියුණා නේ මද.
ඔව් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්ස, වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙනවද අපිට?
දීලා බලමු නේද. දීලා දෙන්න කියලා සාගර හාමුදුරුවෝ ඉන්නවනේ, සාගර හාමුදුරුවන්ට තාම සාගර හාමුදුරුවෝ හොයාගන්න
බෑනේ. මං දැක්කලා නෑ ස්වාමීන් වහන්ස ඉන්නවා ලිස්ට් එකේ. නෑනේ ස්වාමීන් වහන්ස.
නෑනේ. හරි හරි.
රාජිකා තමයි ස්වාමීන් වහන්ස මුලින්ම ඉදිරිපත් වෙලා ඉන්නේ. එහෙනම් රාජිකාට අවස්ථාව දෙනවා.
ස්තුති නදී. ස්වාමීන් වහන්සේ ඇත්තටම අහන්න ඕනේ මේ සාගර ස්වාමීන් වහන්සේගේ වහන්සේට මහන්සි නම් අපි නතර කරමු, එහෙම ගැටලුවක් නෑ ස්වාමීන් වහන්සේ. දැනටමත් වෙලාව මේ ඉහින් තියෙන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ, මමත් බැලුවා උන්වහන්සේ වැඩම කළ හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. මගේ තියෙන මට තියෙන ප්‍රශ්නයක් සහ ප්‍රකාශයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ චක්‍ර කැරකෙන එකක් ගැන ඔබ වහන්සේ අද කතා කරානේ. ඔයිට කලිනුත් මම ඔබ වහන්සේගේ දේශනාවකදී ඔය කාරණේ අහලා තියෙනවා. මට එතකොට කල්පනා වුණේ දැන් පර්යංකයකදී වෙන චක්‍ර මම අත්දැකලා තියෙනවා, සහ එතකොට ඔය වගේ චක්‍ර දැන් අපිට සාමාන්‍ය ජීවිතයේ තෙන්න පුළුවන්ද කියන ගැටලුව තමයි මට අහන්න තිබුණේ. මොකද මට කාලයක් තිබුණා නිකන් පොඩි කාලේ තිබුණා මේ මෑතකදී නිකන් මයිග්‍රේන් එකක් එන එකක් තිබුණා. මේ එන්නේ එක ටිකක් තීව්‍ර වෙනවා. ඒක ආවහම මුලින් දවසක් දෙකක් තිබිලා, ඊට පස්සේ සතියක් දක්වා තියෙන තරමට ගියා. ඊට පස්සේ ඉස්සරාවේ දැන් මාස දෙක තුනකට සැරයක් ඇවිල්ලා පස්සේ නිකන් ළඟ ආවා. හැබැයි මම දන්නේ ලොකු අධිෂ්ඨානකින් හිටියා. කියන්නේ මට මයිග්‍රේන් වලට බෙහෙත් දීලා තිබ්බට ඒක බෙහෙත ගන්න නැතුව මම කොච්චර වෙලා මට මේක දරාගෙන ඉන්න පුළුවන්ද කියලා, ප්‍රේක්ෂාලාති කරන්න පුළුවන්ද කියලා මම නිකන් එහෙම බලාගෙන හිටියා. මම කියන්නේ පහුගිය අවුරුදු පහක කාලයක් ඇතුළත වෙච්ච මේ දෙයක් ගැන මේ කියන්නේ කාලයක් තිස්සේ හොම ගිහිල්ලා. හැබැයි දැන් ඔෆිස් යන්න තියෙන හරි මොන හරි අර්ජන්ට් වැඩක් තියෙන වෙලාවකදී මම බෙහෙත ගත්ත ඇරුණාම එහෙම නැතුව සිද්ධාලේප ගාලා හරි නිකන් ඒක දිහා ඒ වේදනාව يعني හිතින් බලලා ඒකත් නිකත් නැති වෙනවා කියලා බලන්න උත්සාහයකින් වගේ හිටපු කාලයක් තිබුණා. පස්සේ කොහමරි ඔක හොඳටම වැඩි වෙලා එක දවසක් මම ඩ්‍රයිව් කරන يعني ඩ්‍රයිව් කරද්දි සමහරට මේක වැඩි වුණාම වමනේ යනවා. කාලයක් තිබ්බ වමන ගිහිල්ලා හොඳ වෙනවා. ඊට පස්සේ ආය කාලයක් ආව වමන ගියත් හොඳ වෙන්නේ නැහැ කේස් තියෙනවා. එක දවසක් ඇත්තටම මම ඩ්‍රයිව් කරද්දි මන්ට වමන යන තරමට ඒක වැඩි වුණා. ඒ කියන්නේ ඒක හිතා ගන්න බෑ. මේ ඊට පස්සේ කොහම හරි හොඳ වෙලාවට මේ මග් එකක් තිබ්බ මගේ කාර් එකේ, ඒකට වමනේ කර කර ඩ්‍රයිව් කළා. කොහම හරි නවත්තලා අපු වමන ඉවර කරලා තමයි ගෙදර ආවේ. හැබැයි දැන් එහෙම කාලයක් මම ඒක දිහා බලාගෙන ඉන්න උත්සාහ කරාට පස්සේ ඇත්තට මම මෑතකදී අත්දැකපු දෙයක් තමයි එහෙම ටච් උඩ වුණාට අර ඒ වගේ වේදනාවක්, දැන් ඒ වගේ මයිග්‍රේන් එහෙම තීව්‍ර විදිහට දැන් එන ගතියක් අඩුයි කියලා මට හිතෙනවා. සමහර ටික සත්‍ය ප්‍රතිඵලයක්ද කියනත් මම දන්නේ නැත්නම් ඒ චක්‍රය ඇවිල්ලා නැතර වුණා ඒක ඉවරද කියන්නත් දන්නේ. හැබැයි මේ දැන් මෑතකදී මං ඒ තරම් බරපතල විදිහේ මයිග්‍රේන් අත්දැකලා නෑ කියන එක ඔය චක්‍ර කියපු නිසා මට හිතුණා ඒ කාරණාව මතු කරන්න මේ වෙලාවේදී ඔබ වහන්සේගෙන් ඒකට වෙන ඔබ වහන්සේගේ අර්ථකථනය මොකක් වෙන්න පුළුවන්ද කියලා දැනගන්නේ ගැන.
හොඳයි, එතකොට දැන් මේ චක්‍ර කිව්වහම ඒ වචනේ පිළිබඳ ගැටලුකුත් මතු වෙනවා තන්දී. දැන් එකක් මේ ඇඟේ කැක්කුම් පෙරලුම් අනම්මනම් ඔලු කැක්කුම් අනම්මනම් ඒවත් තියෙනවා. එතකොට ඒවත් ඉතින් කාලයකට අඩු වෙනවා, කාලයකට වැඩි වෙනවා. එහෙම චක්‍රක් තියෙනවා. ඊළඟට දුගී භවයේ විසම චක්‍ර කියලා එක උත්හල් තියෙනවානේ අපි. ඊට පස්සේ දැන් ඔය සාමාන්‍ය ඇබ්බැහියක් වුණත් චක්‍රයක විදිහට තමයි යන්නේ. එතකොට මෙතන මම මේ කියන්න උත්සාහ කරේ ඔය දැන් Hindu කට්ටිය ඉන්නවනේ භූතයක් හදාගෙන. මෙන්න මේ වලි ගැටේ ගාව එක චක්‍රයක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද ඒ ලිංගික ඉන්ද්‍රියන් ගාව තව එකක් තියෙනවා. ඊට පස්සේ නාභිය දකෝද තව එකක් තියෙනවා. ඔන්න ඔහොම හතක් කියනවා. එතකොට මේවා ආවුල් ගියාම තමයි එක එකේ ආවුල් යන්නේ කියලා. ඒ සම්පූර්ණ වැරදි මතවාද. ඉතින් අපේ කට්ටියත් හරි කැමති කට්ටිය ඉන්නවා. ඒ වගේ චක්‍රයක් දෙයක් කරකෝලා කොහොම හරි ගොඩ යන්න පුළුවන් නම් ඒකට හරි කැමති. ඉතින් ඒ වගේ ඒවා ඔලුවට දාගත්තාම ඇත්තටම නිකනුත් චක්‍ර පේනවා. දැන් අපේ මෙහි ඇවිල්ලා ඉන්දියා ඒ පැවිදි වෙන්න කියලා ආපු කෙනෙක්, එයා ඉන්දියාවේ කෙනෙක් මෙහැ ඇවිල්ලා ඉන්දියා. එතකොට මිනිහා ඔය චක්‍ර භාවනාවක් කරලා, ඉතින් අර මොකන්ද එක පුරුදු කරපු චක්‍රයක් තියෙනවානේ, ඒක තමයි වාඩි වෙච්ච ගමන් කැරකෙන්න පටන් ගන්න. එතකොට මේ නළලට එනවා කියලා අපි කියන්නේ, නළලේ මේ චක්‍රය තමයි කැරකෙන්නේ. එතකොට ඕන ඉතින් වාඩි වෙච්ච ගමන් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි නළලේ මෙහෙම චක්‍රයක් කැරකෙනවා, මේ දිසාවට තමයි කැරකෙන්නේ මෙහෙම මෙහෙමයි කියලා. ඉතින් අර හුරු කරාට පස්සේ ටිකක් පොඩ්ඩක් නිකන් බලාගෙන ඉඳියොත් ගමන් තියනවා නේද, තියනවා 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 කියලා ඇත්තටම තියෙන බව පේනවා. අර ඉතින් ගාථාවේ කියන්නේ ඒකයි, මේ මේ හිතෙන්ම තමයි මේවා පමුණුවනු ලබන්නේ, හිතෙන්ම තමයි ඇදගෙන යන්නේ, හිතෙන්ම තමයි මෙන්න මේ සියලු දෙනාම වසඟයට අරගෙන තියෙන්නේ. එතකොට අපි මේ වඩන ප්‍රතිපදාව එහෙම කන්ඩිෂනින් නෙමෙයි, ওই කන්ඩිෂනින් තනිකර ඔය කියන්නේ කන්ඩිෂනින් කරාම ඉතින් නිකම්ම චක්‍රයක් පේන්න ගන්නවා. දෙයක් නැහැ, වාට ඕනනම් රතු ඕනනම් රතු දාගන්න පුළුවන්, කහ ඕනනම් කහ දාගන්න පුළුවන්, නිල් ඕනනම් නිල් දාගන්න පුළුවන්, වාමාවර්ත ඕනනම් වාමාවර්ත, දක්ෂිණාවර්ත ඕනනම් දක්ෂිණාවර්ත. ඒ විදිහට ඕන විදිහක හදාගන්න පුළුවන්. ඕන විදිහක හදාගත්තට පස්සේ ආරි දැන් ඇත්තටම ඉතින් චක්‍රයක් පේනවනේ. ඇත්තටම පේනවනේ. ඉතින් පේනුණාට පස්සේ ඉතින් දැන් එතනින් එතනින් ඉහට කවුද බොරු කරන්නේ ඔක? අන්න ඔහොම දෙයක් තියෙනවා. එතකොට ඒකව ආපහු ගෙනහලා සිහියට දාන්න හැදුවත් ඒකට චක්‍ර තමයි පේන්නේ. චක්‍ර තමයි පේන්නේ. එතකොට ඒ එක චක්‍ර කතාවක්. ඒට අමතරව සාමාන්‍ය ඔය හිතේ ඇවිස්සීම්, තැම්පත් වීම් චක්‍ර තියෙනවා. ඇඟේ පතේ වේදනා වැඩි වෙලා අමාරු වෙන චක්‍ර තියෙනවා. ඊට පස්සේ අඩු වෙන චක්‍ර තියෙනවා. ඒ වෙන චක්‍රයක්. ඔය කියන්නේ. එතකොට එන්නේ ඒ වගේ දෙයක් ගැන තමයි ඔය කතා කරන්නේ. එතකොට ඒකට අර චක්‍ර අර කැරකෙන චක්‍ර ලේබලයක් දාගන්න ඕනේ නැහැ. Hindu චක්‍ර ලේබලයක් දාගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට විවේකීව බැලුවොත් ඔන්න කාලයකට ඔලුව කැක්කුම් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා එනවා. අතපය තුවාල වීම, කැක්කුම් පිපුරුම් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා එනවා. කාලෙකට එහෙම නැතුව බොහොම පහසුවෙන් මේ කය පවතිනවා. ඉතින් ඒවා තමයි. කාලෙකට හිත ඇවිසිලා 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 දරන්න බැරි ගන්නට වැඩි වෙලා වැඩි වෙලා එනවා. කාලෙකට එහෙම දෙයක් නැතුව බොහොම තැම්පත් වෙලා බොහොම විවේකීව තියෙනවා. කාලෙකට රාගය ඇවිසිලා 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 එනවා. කාලෙකට ද්වේෂය ඇවිසිලා 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 එනවා. ඔන්න ඔය විදිහට තමයි. එතකොට ඒ චක්‍ර බොහොම ස්වභාවික දේවල්, මේ හිතේ වෙන පෙරලි. එහෙම නැත්තම් මේ විවිධ දේවල් ඉස්මතු වෙවි අඩු වෙවි යන හැටි. ඉතින් ඒක ප්‍රතිපදාවක් තනි කර තියෙනවා. එතන තියෙන තනි කර ප්‍රතිපදාව ඒ ගමනක ඉඳලා බලනවා කාලෙකට කොහොමද රාගය ඇවිසිලා 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 ඇවිසියන්නේ. එහෙම සයිකස් දෙක තුනක් යනකොට තේරෙනවා මේක ඇවිස්සුණාද තැම්පත් වෙනවා. ඇවිස්සුණාමනේ අපි නටන්නේ. ඊට පස්සේ ඇවිස්සුණා වගේම තැම්පත් වීමක් සිද්ධ වෙනවා. තැම්පත් වුණා වගේම ඇවිස්සීමක් සිද්ධ වෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඉන්න බෑ, දරන්න බෑ, කාගෙන යන්න හරි අමාරුයි ස්වාමීන් වහන්සේ, මොකද කරන්නේ? ෂණික විසඳුමක් දෙන්න බැරිද කියලා. ඉතින් මං ගෝ ආදී ෂණික විසඳුම තමයි ඕක එක්කම ඉන්න තව තව වැඩියෙන් ඇවිස්සෙන්න දෙන්න කියලා. ඉතින් ඇවිසිලා 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 ගිහිල්ලා අන්න සති දෙකකට විතර පස්සේ බොහොම විවේකීව අනේ ස්වාමීන් වහන්සේ වචන කතා නොකරත් ගමන නිකන් වන්දනා කරලා යන්න ආවි කිව්වා. මම එහම මොකද කියන්නේ? නෑ ස්වාමීන් වහන්සේ දැන් හොඳට යැපෙන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ උනේ දැන් ඔය යැපෙන්න පුළුවන් එක දිගටම තියේ කියලා හිතෙනවද? ඊට පස්සේ කියනවා හිතේනවා. නමුත් එහෙම එකක් නෑ. තව සති දෙක තුනකින් ආයිලා ආපහු කියන්න පුළුවනි මේ දරන්න බෑ ඉන්න බෑ කියලා. ඉතින් හිතෙන්නේ අර වෙලාවේ මේ හාමුදුරු මගේ තියුණ චූන් එකට වසුරු දැම්ම කියලා. මේ වැඩි අවුල් කරා කියලා. නමුත් ඇත්තටම එකක් එනවාද ඒකේ අනිත් පැත්තේ කිටිපස්සේ තියෙනවා. එතකොට අර භාවනාව හරියන්නේ නැහැ කියලා සෙන් මාස්ටර් කෙනෙක්ට ඇවිල්ලා කියනවා. ස්වාමීන් වහන්සේ බෑ 100 පීටවන්නම් බෑ, එකක්වත් හිටින්නේ නැහැ, කොහෙවත් හිටින්නේ නැහැ. මෙහෙ මේවා හිත අරේ දුවනවා, මෙහෙ දුවනවා කියලා. ඊට පස්සේ කියනවා ඒකත් යයි. ඒකත් යයි. ඊට පස්සේ දවසක ඇවිල්ලා කියනවා අද නම් සුපිරි භාවනාව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දීපු කමටහන නියමයි. මෙන්න මෙහෙමයි මෙහෙමයි හොඳට මට 100 පීටවුවා කියලා. ආ ඒකත් යයි. ඒකත් ඉතින් අපිට රාජකාරී කියන්නේ තේන්නේ ඔය හැම එකක්ම යයි කියලා තමයි.
එහෙමයි සාවින්හස බොහොමත්ම තින්න බොහොමසේ කියලා පැහැදිලි කිරීමක්. වෙන කවුරුත් ඉන්නවාද සාවින්හසයෙන් ප්‍රශ්නයක් අහන්න හෝ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුෙන්?
අපි නැත්තම් ඉවර කරමු නේද? මොකද මේ මේ අද මේ පොඩි කනෙක්ෂන් අවුලක් තියෙනවා. ඒකින් ද රොක්හැම්ටන් එකට ලොකු ෆයිනාන්ස්ට මේ කනෙක්ට් වෙන්න ඕනේ මේක හරහා.
ඔව්
ඒක නමයට තමයි මෙහෙන් කනෙක්ට් වෙන්න ඕනේ. තව විනාඩි 10ක් වගේ තියෙනවා. ඉතින් ඒකෙන් ද අපි වෙන ප්‍රශ්න නැති බවයි පේන්නේ. ඒකෙන් ද අපි
හරි. එහෙනම් ස්වාමිනා සබහන්සිට බොහොමත්ම පිං. මම ලිලංගක්කට ආරාධනා කරනවා ආද පුණ්‍යානුමෝදනාව කරලා ස්වාමින්වහන්සේ වන්දනා කරලා වැඩසටහන අවසන් කරමි.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ. මේ අද මං හිතන්නේ මේ 42 වැනි කමටහන් වාර්තා කිරීමේ වැඩසටහන තමයි මෙහෙවනු ලැබුවේ. ඉතින් ඇත්තටම කමටහන් වාර්තාවල ඉදිරිපත් වෙන දේවල් වලින් පේනවා මේ වැඩසටහන හරහා කොච්චර පිරිසක් අතිවිශාල ප්‍රයෝජනයක් ගන්නවද කියන එක. මට ඒ නිසා මුලින්ම මේ වැඩසටහන මෙහෙවන ස්වාමීන් වහන්සේලාට ඉන් අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන මූලික වෙලා මේක පටන් අරගෙන සංවිධානය කරන ලද සහ නොයෙක් අයුරින් ආධාර කරන සියලුම දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සද්ධර්මය අපිට ලබා ගැනීමට හැකි වෙලා තියෙන්නේ නිස්සරණ වනයේ වැඩවිසූ සහ වැඩවසන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගේ පුහුණුව සහ කැප කිරීම හරහා ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. එමෙන්ම අපට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුව සිටින සියලුම ජීවීන්ටත් මෙවැනි වැඩසටහන් වලට ආධාර උපකාර කරන සම්යන් දෘෂ්ටික දේව සමූහයාටත් අප නැමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ටත් ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කිරීමට අවසරයි. එත්තාවතාචම් හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදම්.